තුන්වන දවසත් අවසානයි. ඔබට පුහුණුවීමට ඉතිරිව ඇත්තේ තව දවස් හතක් පමණයි. හෙට හතරවන දවස ඔබට ඉතාම වැදගත් දවසක්. ඔබ හෙට විපස්සනා භාවනා පුහුණුවීමට පටන් ගන්නවා. එයින් අදහස් කරන්නේ ඔබ හෙට ප්‍රඥා ක්ෂේත්‍රයට ඇතුළන බවයි. මේ දවස් තුන තුළ පුහුණු කළ දේ හෙට ආරම්භ කරන පුහුණුව සඳහා ඉතාම වැදගත් පූර්වකෘතියක්, අවශ්‍යතාවයක් වෙනවා. කළ යුතු නියම දේ ආරම්භ කරන්නේ හෙටයි. හෙට විපස්සනා පුහුණුව ඇරඹීම සඳහා මේ දවස් තුනේ ඔබව සූදානම් කරමින් හිටියේ. ශක්තිමත් සීලයකින් තොරව විපස්සනා භාවනාව පුහුණු කරන්න බෑ. විපස්සනාවෙන් ලැබෙන නියම ප්‍රතිඵල ලබා ගන්න බෑ. හොඳ සමාධියක් නැත්නම් ඒත් විපස්සනා භාවනාව පුහුණු කරන්න අපහසුයි. ඒ නිසායි ආරම්භක දවසේ පංචශීලය හෝ අෂ්ටාංග සීලය සමාදන් වී ඔබ ආරක්ෂා කරගන්නේ. සීලය භාවනාවේ අත්තිවාරමයි. අත්තිවාරම ශක්තිමත් වුණු තරමට ඒ මත හදන ගොඩනැගිල්ලද ශක්තිමත් වෙනවා. නිවැරදි සමාධිය ඇතිකර ගැනීමට සීලය අත්‍යවශ්‍යමයි. ඊළඟට පිරිසුදු සීලයෙන් ශක්තිමත් අත්තිවාරමක් ඇතිව ආනාපාන සති භාවනාව පුහුණු කරමින් සමාධිය වර්ධනය කර ගැනීමට පටන් ගත්තා. සතවර්ෂ 25කට පමණ පෙර ඉන්දියාවේ සීලයට වැදගත්කමක් නොදුන් ගුරුවරුන් හිටියා. අද පවා එවැනි ගුරුවරුන් සිටිනවා. ඒ අය කියනවා සීලය ආරක්ෂා කිරීම අවශ්‍ය නැහැ. ඔබ කැමැති ඕනෑම දෙයක් කරන්න. ඔබට සතුට ගෙන දෙන ඕනෑම දෙයක් කරගෙන යන ගමන් ඔබට භාවනා කරන්න පුළුවන් කියලා. ඔවුන් කරන ඒ භාවනාවේ අරමුණ ප්‍රියජනක අත්දැකීම් ලබා ගැනීමයි. නමුත් විපස්සනා භාවනාවේ අරමුණ එවැනි දෙයක් නෙවෙයි. විපස්සනා භාවනාවේ අරමුණ සිත පිරිසුදු කර ගැනීමයි. එනම් සිතේ ගැඹුරම මට්ටමින්ම සිත පතල දක්වාම පිරිසුදු කිරීමයි. මේ සඳහා සාමාන්‍ය සමාධිය නෙවෙයි සම්මා සමාධිය, නිවැරදි සමාධිය අවශ්‍යයි. ඉතාමත් පිරිසුදු සීලය නිවැරදි සමාධිය සඳහා අවශ්‍යයි. නිවැරදි සමාධිය ප්‍රඥාව වර්ධනය කිරීමට අවශ්‍යයි. අවසාන අරමුණ වන පූර්ණ විමුක්තිය අරහත්ය කරා ළඟාවීමට මේ ප්‍රඥාව අවශ්‍යයි. සීලය සමාධිය සඳහාත්, සමාධිය ප්‍රඥාව සඳහාත්, ප්‍රඥාව විමුක්තිය සඳහාත් අවශ්‍ය වෙනවා. දැන් ඔබ පුහුණුව ආරම්භ කළා පමණයි. ඔබ තවදුරටත් පුහුණුවේ ඉදිරියට ගමන් කරන විට සීල, සමාධි, ප්‍රඥා එකිනෙකට උපකාරී වන බව ඔබටම වැටහේවි. ඒක හරියට කකුල් තුනක් ඇති කණප්පුවක් වගේ. එක කකුලක් හෝ දුර්වල නම් ඒක කෙලින් තියන්න බැරි වෙනවා. කකුල් තුනම ශක්තිමත් විය යුතුයි. සීලය සමාධියටත් ප්‍රඥාවටත් උදව් කරනවා. සමාධිය සීලයටත් ප්‍රඥාවටත් උදව් කරනවා. ප්‍රඥාව සීලයටත් සමාධියටත් උදව් කරනවා. මේ සියල්ලම එකිනෙකට බැඳිලයි තියෙන්නේ. ඒවා එකිනෙකට උදව් කරනවා. කෙනෙක් සීලයෙන් පරිපූර්ණ නම් ඒක බොහොම හොඳයි. එයින් යහපත් ප්‍රතිඵල ලැබෙනවා. නමුත් සීලයෙන් පරිපූර්ණ වූ පමණින් අවසාන ඉලක්කය වන පූර්ණ විමුක්තියට පත්විය නොහැකි. සීලයෙන් පරිපූර්ණ වී ඉතා ගැඹුරු සමාධියක් අත්විඳි පමණිනුත් පූර්ණ විමුක්තියට පත්විය නොහැකි. ප්‍රඥාව අත්‍යවශ්‍යයි. සර්වඥ තත්ත්වයට පස් සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේගේ ජීවිතය කුඩා කාලයේ සිටම සීලයෙන් පරිපූර්ණ වුණා. ඉන්පසු උන්වහන්සේ සමාධිය පුහුණු කළා. ගිහිගෙයින් නික්මී උන්වහන්සේ නොයෙකුත් භාවනා ගුරුවරුන් වෙත ගියා. එකල පැවති ඉහළම සමාධිය වූ අෂ්ට සමාපatti මට්ටම දක්වා සියල්ල පුහුණු කළත් පූර්ණ විමුක්තියට පත්වී නැති බව දැනගත්තා. අක්‍රියව පවතින ගිනි කඳු වගේ සිතේ ගැඹුරම මට්ටමේ නිද්‍රෝපගත කෙලෙස් තවමත් පවතින බව උන්වහන්සේ තේරුම් ගත්තා. මේ ගිනි කඳු පවතින තාක්කල් ඒවා ඕනෑම වෙලාවක ක්‍රියාත්මක වී පුපුරා යාමට ඉඩ තියෙනවා. එවිට එවැනි කෙලෙස් වලට කෙනෙක් යටපත් වෙලා නැවත දුකින් පිරුණු පුද්ගලයෙක් බවට පත්වෙනවා. ඒ නිසා දුක ජනිත කරන ධර්මතාවයේ මුල් උදුරා ඉවත් කළ යුතුයි. සිතේ ගැඹුරම පත්ලේ පවතින ඒ අකුසල මූලයන් ඉවත් කළ යුතුයි. මේ සඳහා උන්වහන්සේ තමන්ගේ පරියේෂණ අඛණ්ඩව කරගෙන ගොස් විපස්සනා භාවනා ක්‍රමය නැවත සොයාගත්තා. මේ ප්‍රඥාවයි. උන්වහන්සේ තම ප්‍රඥාව වර්ධනය කරගෙන පූර්ණ විමුක්තියට පත් වුණේ විපස්සනා භාවනාව වැඩීමෙන්මයි. විපස්සනාව ඉන්දියාවෙන් නැති වී ගොස් තිබුණා. ඒ වචන විවහාරයේ පැවතුණා. නමුත් පරිපූර්ණ ලෙස අධ්‍යක්ීමෙන් ලබන ප්‍රඥාව සම්පූර්ණයෙන්ම රටෙන් තුරන් වී ගොස් තිබුණා. උන්වහන්සේ නැවත එය සොයාගත්තා. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සීල කොටසට අයත් අංග තුන ඒ කාලයේ තිබුණා. සමාධි කොටසට අයත් අංග තුනක් තිබුණා. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ප්‍රඥා කොටසට අයත් අංග දෙකක් තියෙනවා. ඒ සම්මා සංකප්ප සහ සම්මා දිට්ඨියයි. සම්මා සංකප්ප කියන්නේ නිවැරදි ආකාරයේ සිතුවිලි වලටයි. මෙවැනි භාවනාවකට කෙනෙක් ආවිත මුලදී සිතේ මතුපිට මට්ටමේ ඇති යම් යම් කෙලෙස් මතුවී නොකඩවා කැළඹීමකට පත්වෙනවා. යම් සිදුවීමක් හේතුවෙන් සිතට යම් බලපෑමක් ඇති වෙනවා. එවිට ඔව් ඕ ඇය හුස්ම නිරීක්ෂණය කරනවා. සමහර විට කෙනෙකුගේ සිතුවිලි බොහොම බලවත් වෙනවා. බොහෝ අවස්ථාවන්හි මේ සිතුවිලි කෙලෙස් වලින් පිරී පවතිනවා. සමහර විට ඒවා තරහ විය හැකි. සමහර විට ඒවා ශෝකය, සන්තාපය, අසහනය විය හැකි. තවත් සමහර විට රාගය විය හැකි. මේ සිතුවිලි ඔබ නොකඩවා යටපත් කරගන්නවා. ඔබ නැවත නැවතත් ආශ්වාස ප්‍රශ්වාස වෙත යොමු වීමට දැඩි ලෙස උත්සාහ ගන්නවා. සිතුවිලි නොකඩවා ඔබ යටපත් කරගන්නවා. ඔබ ආශ්වාස ප්‍රශ්වාසය වෙත නැවත නැවතත් යොමු වෙනවා. දවස් දෙකක් තුනක් ගිය විට ඔබේ එවැනි සිතුවිලි මුළු මනින්ම පහවී ගොස් නැති වුණත් ඔබේ සිතුවිලි වල ස්වභාවය දැන් වෙනස් වෙලා තිබෙන බව දැනගන්නවා. සිතුවිලි කලින් තරම් දරුණු නැහැ. සිතුවිලි තවමත් මතුවුණත් දැන් ඒවායින් බොහොමයක් ධර්මය වෙත යොමු වුණු සිතුවිලි. වෙන කෙනෙකුට හානියක් කිරීමට සිතන සිතුවිලි වලට වඩා දැන් නොකඩවා සිතට ගලා එන්නේ ධර්ම මාර්ගය කියන්නේ කොහොමද? මම භාවනා කළ යුතු ආකාරය කොහොමද? පැනනගෙන ගැටළු මොනවාද වැනි සිතුවිලි. මේ සම්මා සංකප්පයයි. නමුත් මේ සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් කළ ප්‍රඥාව නෙවෙයි. නිවැරදි යහපත් සිතුවිලි ඇතිකර ගැනීමට උපකාරී වන ඉගැන්වීම් ඒ කාලයේ තිබුණා. බුදුන් වහන්සේ ජීවත් වූ කාලයේත් ඉන් පෙරත් ඊට පසුවත් ඉන්දියාවේ ජීවත් වූ සියලුම ගුරුවරුන්ගේ ඉගැන්වීම් වලින් යහපත් සිතුවිලි ඇතිකර ගැනීම අවශ්‍ය බව ප්‍රකාශ වුණා. එවිට කෙනෙකුට යමක් නිවැරදි අයුරින් දැකිය හැකියි. කෙනෙකුට පවතින දේ ඒ අයුරින්ම, ඇති දේ ඇති සැටියෙන්ම දැකිය හැකියි. මේ නිවැරදි දක්ම, නිවැරදි වැටහීම සම්මා දිට්ඨියයි. සූර්යයා ඉතා ඝන කළු වලාකුළු වලින් වැසී තිබෙන විට ආලෝකය දැකීමට අපහසු වෙනවා. සියල්ලම අඳුරේ ගිලිලා මේ ඝන වලාකුළු ක්‍රමයෙන් අඩුවී තුනී වුණොත් ඒ තරම් කළුවරක් නැහැ. සියලුම වලාකුළු ඉවත් වී නොතිබුණත් දැන් ඒවා තුනී නිසා කෙනෙක් ආලෝකය දැකීමට පටන් ගන්නවා. මේ ආකාරයෙන් සම්මා සංකප්පය අවශ්‍යයි. කෙනෙක් තුල තවමත් සිතුවිලි පවතිනවා. සම්පූර්ණයෙන්ම සිතුවිලි වලින් සිතීමෙන් තොර තත්වයකට කෙනෙකුගේ සිත පත් වෙන්නේ නැහැ. සිතුවිලි මතුවීම තවමත් පැවතුනත් කෙනෙකුට ඊළඟ පියවර ගැනීමට ඒ තරම් බාධාවක් වෙන්නේ නැහැ. ඊළඟ පියවර සමාධිට්ඨියයි. නිවැරදි දැකීමයි. සත්‍යය ඒ අවිරින්ම දැකීමයි. මේ නියම ප්‍රඥාවයි. විමුක්තියට යොමු කරවන ප්‍රඥාව කරා කෙනෙක් ක්‍රමානුකූලව ගමන් කරනවා. ප්‍රඥාවේ ප්‍රභේද තුනක් තිබෙනවා. ඒ කාලේ භාෂාවට අනුව මින් පළමු යන්න සුතමය පඤ්ඤා, දෙවැන්න චින්තාමය පඤ්ඤා, තුන්වැන්න භාවනාමය පඤ්ඤා. ඔබ ඇසූ යමක්, කියවූ යමක් සුතමය ප්‍රඥාවයි. එය වෙනත් කෙනෙකුගේ ප්‍රඥාවක්. බුද්ධිමත් පුද්ගලයෙක්, සර්වඥන් වහන්සේ කෙනෙක්, යම් උතුම් පුද්ගලයෙක් දේශනා කළ ධර්මය ආගමික පොත්පත් බවට පත්වෙනවා. මේ පුද්ගලයන්ට කෙලින්ම ඇහුම්කන් දීමෙන් හෝ දහම් පොත්පත් කියවීමෙන් හෝ ඔබ ඒ දේවල් පිළිගන්නවා. බොහෝ අවස්ථාවලදී කෙනෙක් මේවා පිළිගන්නේ ඒ පුද්ගලයා කරේ පවතින දැඩි විශ්වාසය හා ශ්‍රද්ධාව නිසායි. එසේ නැත්නම් ඒ ආගමික පොත්පත් පිළිබඳව දැඩි විශ්වාසයක් හා භක්තියක් ඇති නිසායි. ඒකත් යහපත් දෙයක්. වගේම කෙනෙකුට එය බෙහෙවින් උපකාරි වෙනවා. නමුත් ධර්මය පිළිබඳව කිසිවක් කිසි දිනක අසා නැති, ධර්මය පිළිබඳව කිසිවක් කිසි දිනක කියවා නැති පුද්ගලයන්ගේ මුළු ජීවිතයම අවුල් සහගතයි. ධර්මය පිළිබඳ අසය ඇති, ධර්මයට ඇහුම්කන් දී ඇති කෙනෙක් සත්‍ය වූ දේ, නිවැරදි වූ දේ අසා දැනගෙන තිබෙනවා. නමුත් ඒකම ප්‍රමාණවත් මදි. ඇසීමෙන් හෝ කියවීමෙන් ලබාගත් ප්‍රඥාව සුතමය ප්‍රඥාව පමණක් දියුණු කිරීම ඔබගේ විමුක්තියට හේතු වෙන්නේ නැහැ. සුතමය ප්‍රඥාව බොහොම වැදගත්. වැදගත් වෙන්නේ ඊළඟ පියවර ගැනීම සඳහා ඒක අනුබලයක් ලබා දෙන නිසායි. එමගින් මඟ පෙන්වීමක් කරන්න නිසායි. ඊළඟ පියවර චින්තාමය ප්‍රඥාවයි. ඉන් අදහස් වෙන්නේ බුද්ධිමය මට්ටමින් සත්‍යය අවබෝධ කර ගැනීමයි. බුද්ධිමය මට්ටමින් ඥාණය දියුණු කිරීමයි. මනුෂ්‍යයා කියන්නේ ගැඹුරින් හිතන්න හැකි සත්වයෙක්. යමක් ඔව් හෝ ඇය විසින් සිතා විමසීමකින් තොරව නොපිළිගත යුතුයි. තමාගේ බුද්ධිය පාවිච්චි කර කරුණු විමසා බලා පිළිගත යුතුයි. මම ඇසූ දේ, කියවූ දේ තාර්කිකද? ඒවා කොයිතරම් ගැළපෙනවද? මට ඒවා පිළිගත හැකිද? යනාදී වශයෙන් බුද්ධිමය මට්ටමින් කෙනෙක් මෙසේ කරුණු සොයා බලා තේරුම්ගෙන, ඔව්, එය හැම අතින්ම තාර්කිකයි, බොහොම විද්‍යාත්මකයි, හොඳින් පිළිගත හැකි ආදී වශයෙන් තේරුම්ගෙන ඒවා පිළිගත යුතුයි. ප්‍රඥාවේ දෙවන පියවර වන මේ චින්තාමය ප්‍රඥාව ඉතාම වැදගත් වෙනවා. ඉතාම ප්‍රයෝජනවත් වෙනවා. එය එසේ ප්‍රයෝජනවත් වෙන්නේ ඊළඟට තුන්වන පියවර වන භාවනාමය ප්‍රඥාව දෙසට පියවර ගැනීමට අවශ්‍ය අනුබලය මඟ පෙන්වීම ඉන් ලබා දෙන නිසායි. භාව යනු සිදුවීමයි, ඔබගේ ඍජු අත්දැකීම අනුව ලබා ගන්නා ඥානයේ ජීවත්වීමයි. මේ ඥානයට අනුව ඔබ ජීවත් වෙනවා. විමුක්තියට පත්විය හැක්කේ මේ තුලින් පමණයි. මුලින් කී කොටස් දෙක ඔබට උපකාරී වුණත් ඒවා මගින් පමණක් ඔබට විමුක්තිය ලබා ගන්න බෑ. ඒ කාලයේ ඉන්දියාවේ මුලින් කී කොටස් දෙක තිබුණා. බුදුන් වහන්සේගේ සොයා ගැනීම උනේ ධර්මයේ මේ තුන්වෙනි කොටසයි. ඒක ඔබත් අත්විඳිය යුතුයි. ලෝභයෙන් දුරු වී සිටින්න, ද්වේෂයෙන් දුරු වී සිටින්න, සියලුම ඉන්ද්‍රිය ద్వාරවලින් ලැබෙන සියලු අරමුණු මායාවක් මුලාවක් පමණයි. ඔබ නොකොඩවා ඒවාට ඇලෙමින් සිටිනවා. එමගින් ඔබ ඔබවම දුකටපත් කරගන්නවා. මේ ඇලීමෙන් ඉවත්වන්න, ඒවාට නොඇලී ඉන්න, එවිට ඔබ දුකෙන් මිදෙනවා. මේ ආකාරයෙන් උපදෙස් දුන් ගුරුවරුන් ඒ කාලයේ සිටියා. ඒත් භාවනාමය ප්‍රඥාව නැතුව දුකෙන් මිදීමට හැකිවන්නේ කොහොමද? කෙනෙක් තමාගේ ඍජු අත්දැකීම් තුළින් ලබන ඥාණය භාවනාමය ප්‍රඥාව දියුණු කර තිබෙනවා නම් ඒක ඒ පුද්ගලයාට දුකෙන් මිදීමට උපකාරී වෙනවා. පළමුවෙන් හා දෙවන්න බොහොම ප්‍රයෝජනවත් වෙන්න පුළුවන්. නමුත් ඒවා බොහොම හානිකර වෙන්නත් පුළුවන්. බොහෝ විට ඒවා හානිකර වෙනවා. මේ සුතමය පඤ්ඤා සම්බන්ධ උදාහරණයක්. කෙනෙක් කිසියම් පවුලක උපත ලබනවා. යම්කිසි ආගමික සම්ප්‍රදායක, ඊට ආවේනික ආගමික ග්‍රන්ථ, ආගමික විශ්වාස යනාදිය කෙරෙහි භක්තිය ඇතුව ඒ සමාජයේ හැදී වැඩෙනවා. කුඩා කාලයේ සිටම ඒ පුද්ගලයාගේ සිත ඒ සියලුම පිළිගැනීම්, දර්ශනයන්, විශ්වාස වලට අනුව දිගින් දිගටම සකස් වෙනවා, හුරු වෙනවා, හැඩගැහෙනවා. මේවා සියල්ලම ඉතා නිවැරදි හා යහපත් බව පුද්ගලයාට දැනෙන්න හැඟෙන්න පටන් ගන්නවා. අනිකුත් සියලුම ආගමික සම්ප්‍රදායන් කිසිම වැඩක් නැහැ. ඒවා වැරදි. ඒත් මගේ සම්ප්‍රදාය තමයි ඉතාම හොඳ. ඒ නිසා මම ඒක පිළිගන්නවා. මෙසේ හැඟෙන නිසා ඊළඟ පියවර ගැනීමට කොහෙත්ම සිතන්නේ නැහැ. ඒ පුද්ගලයා එයින් සම්පූර්ණයෙන්ම සෑහීමට පත් වෙලා. අපේ ආගමික ග්‍රන්ථවලින් පෙන්නුම් කරන සත්‍යය, අපේ උතුම් පුද්ගලයන් විසින් ප්‍රකාශ කර ඇති සත්‍යය, අපේ ආගමික කර්තෘවරයා විසින් ප්‍රකාශ කර ඇති සත්‍යය මම පිළි අරගෙනයි ඉන්නේ. ඒක ඉතාම අනර්ගයි. මෙසේ මේක දැඩි බාධකයක්, දැඩි බන්ධනයක් බවට පත්වෙනවා. මේ බඳ පුද්ගලයේ කිසිවිටක බුද්ධිය පාවිච්චි කරන්නේ නැහැ. ඒ ඉගැන්වීම් වලට අදාළ කරුණු කාරණා ගැඹුරින් සොයා බැලීමට උත්සාහ කරන්නේ නැහැ. මේ හේතුවෙන් කෙනෙකුගේ හැකියාවන් දියුණු කර ගැනීම, සත්‍යතාවයන් අත්දැකීම බොහෝම ඈත් වෙනවා. මෙසේ සුතමය ප්‍රඥාව හානිකර විශාල බන්ධනයක් බවට පත්වෙනවා. කෙනෙක් සුතමය ප්‍රඥාව යොදාගෙන යම් යම් දේ තහවුරු කරගෙන සිටිනවා වෙන්න පුළුවන්. ඒත් මිනිසෙක් වශයෙන් මිනිස් වර්ගයාට ආවේනික ලක්ෂණ අනුව ඔහු ඕ ඇය යම් යම් දේ පිළිබඳව තර්කානුකූලව විමසනවා. මේක ඇත්තක්ද? මේක නිවැරදිද? පිළිගන්න පුළුවන්ද? මේ ගැළපෙනවද? එවිට වැඩිහිටියන් කලබලයට පත්වෙනවා. පවුලේ වැඩිහිටියන්, සමාජයේ වැඩිහිටියන්, ඒ ආගමික කොටසේ වැඩිහිටියන් එහෙම තර්ක කරනවට අකමැති වෙනවා. එවිට ඔවුන් මෙහෙම කියනවා, ඔබ මේවා විශ්වාස කරන්නේ නැද්ද? අපේ ආගමික ග්‍රන්ථ ගැන ඔබට විශ්වාසයක් නැද්ද? අපේ ආගමික කර්තෘවරයා පිළිබඳව ඔබට විශ්වාසයක් නැද්ද? ඔබ මේවා සැක කරනවා නම් ඒකේ විපාකේ මොකද්ද කියලා දන්නවද? මැරුණට පස්සේ ඔබ අපාගත වෙනවා. ඊළඟට අපාය පිළිබඳව බොහෝම භයංකාර විස්තර කිරීමකුත් කරනවා. අපාය ගැන විස්තර අහලා මෙහෙම කියනවා, නෑ නෑ නෑ, මට ඒ අපායට යන්න ඕන නෑ, මම පිළිගන්නම් ඕනම දෙයක්, මම පිළිගන්නම්. බුද්ධි ගෝචර වුණත් නුණත් තර්කයට ගැලපුණත් නැතත් කමක් නෑ, ඕනම දෙයක් මම පිළිගන්නම්, මට අපායට නම් යන්න බෑ. මේ විදියට ඒ අසරණයා මේවා පිළිගන්නවා, බය නිසා පිළිගන්නවා. මේ වැඩිහිටියන්ම තවත් ක්‍රමයක් යොදා ගන්නවා. ඔහු මෙහෙමත් කියනවා, බලන්න ඔබ අපේ ආගමික ග්‍රන්ථවල ඇති දේවල් පිළිගත්තොත්, අපේ සම්ප්‍රදායේ අපේ දර්ශනයේ ඇති දේවල් පිළිගත්තොත් දන්නවද ඒකේ විපාකේ? මරණයෙන් පසු ඔබ දිව්‍ය ලෝකයට යනවා. ඊළඟට දිව්‍ය ලෝකය පිළිබඳව සිත් කාවදෙන විස්තරයකුත් ඉදිරිපත් කරනවා. හරිම සුන්දරයි, හරිම ඉහළ සැප සම්පත්. ඔබට එහෙ සියලු සැප සම්පත් ලැබෙනවා. මේ ලෝකයේදී ලබාගත නොහැකි දිව්‍ය සැප එහිදී ලැබෙනවා. ඉතාම ඉහළ සැප සම්පත්. එවිට කෙනෙකුට දිව්‍ය ලෝකයට යාමේ ආසාව නිසා කටට කෙලත් උනනවා. කොච්චර හොඳද! එහෙමනම් මම ඕනම දෙයක් පිළිගන්නම්. එහෙම පිළිගත්තාම දිවි ලෝකයට යන්න ලැබෙනවා නම් ඒව ඉස්සර වෙලාම පිළිගන්නේ මමයි. මෙසේ කෙනෙක් මේවා පිළිගන්නවා. ඒ පිළිගන්නේ අන්ධවිශ්වාසයෙන්, එහෙම නැත්නම් අපායට බයෙන්, එහෙමත් නැත්නම් දිව්‍ය ලෝකයේ සැප සම්පත් වලට තණ්හාවෙන්, ආශාවෙන්, ගිජුකමින් නිකම්ම පිළිගන්නවා පමණයි. ඒවා තේරුම් ගන්න මොලේ පාවිච්චි කරන්නේ නැහැ. කෙනෙක් ඊළඟ පියවර අරගෙන තිබුණත් චින්තාමය ප්‍රඥාවත් විශාල බන්ධනයක් වීමට ඉඩ තියෙනවා. බොහෝ අවස්ථාවල මෙය සිදුවෙනවා. කෙනෙක් තර්ක විතර්ක කිරීමට පටන් ගන්නවා. විශේෂයෙන්ම තමන්ගේ ආගමික සම්ප්‍රදායේ ඇති විශ්වාස පිළිබඳව කෙනෙක් බොහොම තාර්කික පැහැදිලි කිරීම යොදා ගන්න පුළුවන්. දක්ෂ නීතිඥයෙක් වගේ නොයෙකුත් මාර්ගවලින් මේක තමාටම තහවුරු කරගන්නවා. මෙය නිවැරදි. අපේ සම්ප්‍රදායේ මෙහෙම කියනවා. ඒ නිසා ඒක නිවැරදි කියා දිගින් දිගටම තර්ක කරනවා, තර්ක කරනවා. තමාටම මෙසේ තහවුරු කරගන්නවා. ඔව්, මේක නිවැරදි. මම දැන් සියල්ල දන්නවා. මගේ බුද්ධිය මේක නිවැරදි බව කියනවා. කෙනෙක් මෙහෙම තම මමත්වේ වැඩි කරගන්නවා. මම දැන් සියල්ල දන්නවා. මම හොඳ බුද්ධිමත් කෙනෙක්. මේ දර්ශනය පිළිබඳව, මේ විශ්වාසයන් පිළිබඳව පොත් ගණනාවක් වුණත් ලියන්න මට පුළුවන්. දේශනා පවත්වන්නත් මට පුළුවන්. අනිකුත් සෑම විශ්වාසයක්ම වැරදි බව ඔප්පු කිරීමට වාද විවාද කරන්න, තර්ක කරන්න, සාකච්ඡා කරන්න මට පුළුවන්. මගේ විශ්වාසය නිවැරදි. මේ මනස්ගත පිස්සු අදහස් කෙනෙකුට ඊළඟ පියවර තැබීමට ඉඩ දෙන්නේ නැහැ. ඒ නිසා මේ සුත්තමය හා චින්තාමය මට්ටමින් ලබන දැනුම විශාල බාධකයක් වීමට ඉඩ තියෙනවා. ඔබ භාවනාමය ප්‍රඥා පියවර ගැනීමට පටන් ගත්තොත් සත්‍යතාවය ඔබම අත්විඳීමට පටන් ගන්නවා. ඔබ සත්‍යතාවය අත්විඳ නැත්නම් එය ඔබට සත්‍යතාවයක් වෙන්නේ නැහැ. එය සෑම විටම විකෘති වූ දෙයක්, අවසාන ඉලක්කය කරා ළඟාවීම සඳහා සෑම පුද්ගලයෙක්ම තමා විසින්ම සත්‍යතාවේ අත්විඳිය යුතුයි. සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ තමන් තුළ පවතින සත්‍යතාවය අවබෝධ කරගත්තා. භාවනාමය ප්‍රඥාව දියුණු කර ගැනීමෙන් සර්වඥ තත්ත්වයට පත් වුණා. සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ විසින් තමන් තුළ දියුණු කරගත් ප්‍රඥාව මගින් විමුක්තියට පත් කරන්න හැකි වුණේ උන්වහන්සේව පමණයි. වෙන කිසිම කෙනෙක් ඉන් දුකින් මිදුනේ නැහැ. උන්වහන්සේ ප්‍රඥාව වැඩි වූ පමණින් වෙන කිසිවෙක් විමුක්තියට පත් වෙන්නේ නැහැ. උන්වහන්සේගේ ප්‍රඥාව තුළින් අන් අයට මාර්ගෝපදේශ, උද්‍යෝගය, අනුබලය ලබාගත හැකි. අවසාන අරමුණ වන පූර්ණ විමුක්තිය ලබා ගැනීම සඳහා සෑම පුද්ගලයෙක්ම තමාගේ ප්‍රඥාව දියුණු කරගත යුතුයි. තම තමන් විසින්ම සත්‍යතාවයන් ප්‍රායෝගිකව අත්විඳ අත්දැක තමන්ගේ භාවනාමය ප්‍රඥාව දියුණු කරගත යුතුයි. රාග, ద్వේෂ, මෝහ යන අකුසලයන්ගේ බැඳීම් කඩා බිඳ දැමීමට හැකිවන්නේ මේ භාවනාමය ප්‍රඥාවටම පමණයි. සියලු දුක් නැති කරන්නේ මෙයින්ම පමණයි. ප්‍රතිඵල ලබා දෙන්නේ මෙයින්ම පමණයි. පළවෙනි හා දෙවෙනි ප්‍රඥා දෙකින් නොවේ. මේක උදාහරණයක්. බොහෝ කුසගින්නෙන් සිටි පුද්ගලයෙක් ආපන ශාලාවකට ගියා. ඔහු ඒ ඉඳගත් පසු ආහාර වට්ටෝරුව කියවා බැලුවා. බොහොම හොඳයි. අද ආහාර බොහොම රසවිය යුතුයි. ඔහුගේ කටට කෙලිනුවා. මේක සිදුවීමක්. දැන් ඔහු ආහාර ඇනවුම් කරනවා. ඔහුට ආහාර ලබා දීමට ටික වෙලාවක් යනවා. ඔහු වටපිට බලනවා. කලින් පැමිණි අයට ආහාර ලැබිලා ඔවුන් ආහාර ගනිමින් සිටිනවා. ඒ අය සතුටින් ආහාරවල රස විඳින බව දකිනවා. ඇත්තෙන්ම අද කෑම බොහොම රසවත්. සෑම දෙනාම සතුටින් රස විඳිනවා. නැවතත් කටට කෙලවුනනවා. මේ දෙවැනි සිදුවීමයි. ඊළඟට තුන්වැනි සිදුවීම, මේ පුද්ගලයාට ආහාර සපයලා දැන් ඔහුම ඒ වායේ රස විඳිනවා. පළමු සිදුවීම සුතමය පඤ්ඤා වෙනවා. ඔහු ආහාර වට්ටෝරුව කියවුවා පමණයි. ඔහු ආහාරවල රස බලා නැහැ. දෙවන්න චින්තාමය පඤ්ඤා වෙනවා. එහි සිටි අය ආහාරවල රස විඳිමින් සිටින බව ඔවුන්ගේ මුහුණු වලින් පෙනුණා. එවිට ඔහුගේ බුද්ධිය මෙසේ ප්‍රකාශ කළා. බලන්න, මේ අය එයාලගේ ආහාරවල රස විඳිනවා. ඒ අයගේ මුහුණු වලින් කෑම රස බව ප්‍රකාශ වෙනවා. ඇත්තටම ආහාර බොහොම රසවිය යුතුයි. නමුත් ඔහු විසින්ම කෑමවල රස බලා තිබුණේ නැහැ. තුන්වැනි අවස්ථාවේ පමණයි ඔහුට ආහාර ලැබුණ විට පමණයි ආහාර රස විඳීමට පටන් ගත්තේ. එවිටයි ඔහු ඇත්තටම රස විඳීමට පටන් ගත්තේ. මේ තමයි භාවනාමය ප්‍රඥාව. පළමුවැන්නේදී හා දෙවැන්නේදී සත්‍යය අත්විඳීමට අත්දැකීමට නොහැකියි. මේ තවත් උදාහරණයක්. කෙනෙක් අසනීප වී වෛද්‍යවරයෙක් ළඟට යනවා. වෛද්‍යවරයා ඔහුව පරීක්ෂා කර බෙහෙත් වට්ටෝරුව කොළයක ලියා දෙනවා. ඔහු බොහොම සතුටින් ගෙදර එනවා. ඔහුට මේ වෛද්‍යවරයා පිළිබඳව බලවත් විශ්වාසයක් තියෙනවා. ඒක වරදක් නැහැ. කෙනෙකුට තමාගේ වෛද්‍යවරයා පිළිබඳව විශ්වාසයක් තිබිය යුතුයි. නමුත් විශ්වාසය අන්ධවිශ්වාසයක් බවට පත් වෙලා, නිවසේ ආසනයක් මත ඔහු වෛද්‍යවරයාගේ පිළිමයක් හෝ පින්තූරයක් තියලා ඒකට රස කැවිලි, පළතුරු, මල්, සුවඳඳුම් පූජා කරනවා. ඊළඟට ඔහු 108 වාරයක් ඒ වටා යනවා. තුන් වතාවක් නමස්කාර කරනවා. මොකද්ද මේකින් ඇතිවන ඵලය? ඔහු බෙහෙත් තුණ්ඩුව අතට අරගෙන එය නොකඩවා කියවනවා. එක පෙත්තක් උදේට ගන්න, එක පෙත්තක් දවාලට ගන්න, එක පෙත්තක් හවසට ගන්න, එක පෙත්තක් උදේට ගන්න, එක පෙත්තක් දවල්ට ගන්න, එක පෙත්තක් හවසට ගන්න. මෙහෙම කියවීමෙන් කෙනෙකුට ලැබෙන යහපත මොකක්ද? විශ්වාසය. අන්ධ විශ්වාසයක් බවට පත් වූ විට සිදුවෙන්නේ මෙවැනි දෙයක්. භක්තිය අන්ධ භක්තියක් බවට පත් වූ විට සිදුවෙන්නේ මෙවැනි දෙයක්. කෙසේ වෙතත් මිනිසයා කියන්නේ තාර්කික කෙනෙක්, සිතා විමසා බලන කෙනෙක්. ඔහු වෛද්‍යවරයා ළඟට ගිහින් ඔහුගෙන් මෙහෙම අහනවා. ඇයි දොස්තර මහත්තයෝ මට මේ කොළ කෑල දුන්නේ? මේ මොකද්ද? මේකෙන් කොහොමද මගේ ලෙඩේ සනීප වෙන්නේ? වෛද්‍යවරයා බුද්ධිමත් කෙනෙක්. ඔහු මෙහෙම කියනවා. ඔබේ රෝගය මේකයි. ඒකට හේතුව මේකයි. ඔබ මේ බෙහෙත් ගත්තොත් ලෙඩේට හේතුූ දේ පහවෙලා යනවා. හේතුව නැතිවූ විට ඔබේ රෝගය නැතිවී යනවා. ආ කදිමයි, දැන් මට තේරෙනවා. මගේ දොස්තර හරි අපූරුයි. ඔහුගේ බෙහෙත් බොහොම හොඳයි. ඊට පසු ඔහු මොනවද කරන්නේ? ආපසු ගෙදර ඇවිත් අසල් වැසියන් සමග කියවනවා. ඔයගොල්ලන්ගේ දොස්තරලාගෙන් කිසි වැඩක් නෑ. මගේ දොස්තර තමයි ශ්‍රේෂ්ඨ. ඔයගොල්ලන්ගේ දොස්තරවරුන් නියම කරන බෙහෙත් හොඳ නැහැ. මගේ දොස්තරගේ බෙහෙත් හරිම හොඳයි. ඔහු නොකඩවා මෙහෙම කියවනවා. රණ්ඩු කරගන්නවා. ඒත් බෙහෙත් පාවිච්චි කරන්නේ නැහැ. නමුත් නොකඩවා රණ්ඩු කරගන්නවා. ඇත්තටම සිදුවෙන්නේ මේ වගේ දෙයක් නේද? සෑම ප්‍රඥාවන්ත පුද්ගලයෙක්ම, උතුම් පුද්ගලයෙක්ම, සර්වඥන් වහන්සේ කෙනෙක්ම ජනතාව දුකින් පෙළෙන බව දැනගෙන ධර්මය කියා දෙනවා. ඔබ සිල් රකින්න, සමාධිය වඩන්න, ප්‍රඥාව වඩන්න. එවිට ඔබට දුකින් මිදීමට හැකි වෙනවා. යනුවෙන් ධර්මය දේශනා කරනවා. නමුත් ඒ ධර්මය පුහුණු කිරීමට උත්සාහ ගන්නේ නැතුව ඔවුන් නොයෙකුත් ආගමික කණ්ඩායම්, විශ්වාසයන්, පුද පූජා, චාරිත්‍ර විදි ආදී ඇති කරගෙන ඒවාට අනුගත වෙලා ජීවිතය ගෙවනවා. නමුත් කිසි කෙනෙක් පුහුණු වෙන්නේ නැහැ, අනුගමනය කරන්නේ නැහැ. ඒ නිසා යහපතක් ඇති වෙන්නෙත් නැහැ. ප්‍රඥාවේ තුන්වන කොටස වන භාවනාමය ප්‍රඥාව තිබෙන්නේ තමන්ගේම ඍජු අත්දැකීම් තුළින් ජීවිතයට ඒවා යොදා ගැනීමටයි. ඔබගේ මේ ඍජු අත්දැකීමෙන් පමණයි ඔබට නියම යහපතක් සිදුවෙන්නේ. ඍජු අත්දැකීම ලබාගන්නේ කොහොමද? නාම රූප ධර්මතාවය පිළිබඳව ඍජු අත්දැකීමක් ලබාගන්නේ කොහොමද කියන ගැටලුව දැන් මතුවෙනවා. මේක අත්විඳින්නේ කොහොමද? නාම රූප ධර්මතාව තුළ අන්තර් ක්‍රියාකාරීත්වයක් නිරන්තරයෙන්ම සිදුවෙනවා. ඒ හේතුවෙන් කෙලෙස් හටගන්නවා. ඒවා වර්ධනය වී ඔබව යටපත් කිරීමට පටන් ගන්නවා. මේ ක්‍රියාවලිය අත්විඳින්නේ, අත්දකින්නේ කොහොමද? එය අවබෝධ කර ගැනීම මගින් කෙලෙස් මතුවීම නැවැත්විය හැකිවන්නේ කොහොමද? කෙලෙස් මතුවුණත් ඒවා වර්ධනය වී ඔබව යටපත් කර ගැනීමට ඔබ ඉඩ දෙන්නේ නැහැ. මේ සියල්ලම අත්විඳිය යුතුයි. මේවා සියල්ලම සිතේ ගැඹුරු පත්ලේ සිදුවමින් පවතිනවා. ඒවා අත්විඳීම සඳහා ඔබගේ ඉන්ද්‍රියන්, කුසලතාවයන්, හැකියාවන් දියුණු කළ යුතුයි. මේ පසුගිය දවස් තුනේදී ඔබ පුහුණු වෙමින් සිටියේ මේ සඳහායි. ඔබට මේ විශේෂ කාර්යයට අවශ්‍ය හැකියාව නැත්නම් ඔබට විපස්සනාව පුහුණු කළ නොහැකි. ඒක කරන්න පුළුවන් කමක් නැහැ. උදාහරණයක් ලෙස ඔබේ ඇස්වලට දැකීමේ හැකියාව නැත්නම් ඔබට කිසිවක් දකින්න බෑ. ඔබේ කන්වලට ඇසීමේ හැකියාව නැත්නම් ඔබට කිසිවක් අහන්න බෑ. ඒ වගේම ඔබට නාම සහ රූප අතර සිදුවන අන්තර් ක්‍රියාකාරීත්වයේ ගැඹුරටම ඔබව ගෙන යාමට සිතේ ඒ සඳහා අවශ්‍ය හැකියාව නැත්නම් ඔබට ඒ ගැඹුරු පත්ලට ළඟාවීමට බෑ. මෙන්න උදාහරණයක්. යහළුවන් දෙන්නෙක් හිටියා. ඉතා දුප්පත්. මේ ළමයි දෙන්න ජීවත් වුණේ හිඟමනින්. මින් එක ළමයෙක් උපතින්ම අන්දයි. දවසක් මේ අන්ධ ළමයට තදින් උණගත්තා. ඔහුට අනෙක් යහළුව කීවා, කමක් නෑ, ඔබ අද නවතින්න. මම ගිහින් අපි දෙන්නටම කන්න කෑම ටිකක් හොයාගෙන එන්නම් කියා ඔහු හිඟමනට පිටත් වුණා. එක් නිවසක කාන්තාවකට මේ හිඟන දරුවා ගැන අනුකම්පාවක් ඇති වෙලා ඒ ළමයට පැණි රස කෑමක් දුන්නා. ඉන්දියාවේ කීර් නමින් හඳුන්වන කිරි, වියලි පළතුරු, බත් එකතු කර හදන පැණි රස පුඩිමක් මේක. මේ දරුවාට හරිම සතුටුයි. නමුත් මේක දියරමේ ආහාරයක් නිසා යාළුවාට කොටසක් රැගෙන යන්න භාජනයක් තිබුණේ නැහැ. ඒ නිසා ඔහු ඒ සේරම කෑවා. ආපසු ඇවිත් යාළුවාගෙන් ඔහු අවංකවම සමාව ඉල්ලමින් මෙහෙම කිව්වා. අද මම ඉංගමනේ යද්දි ගෙදරකින් බොහොම රසවත් කීර් කන්න ලැබුණා. තරහ වෙන්න එපා. මාළඟ භාජනයක් තිබුණේ නැහැ. ඒ නිසා ඔයාර ටිකක් ගේන්න බැරි වුණා. මට නොගෙනවට කමක් නැහැ. ඒත් මට කියන්න මේ කීර් කියන්නේ මොකද්ද කියලා. ඔබ දන්නේ නැද්ද කීර් කියන්නේ මොකද්ද කියලා? නෑ, මම දන්නේ නැහැ. ඒක සුදු පාටයි. කිරි වලින් හදලා තියෙන්නේ. හරිම සුදුයි. සුදුයි? අනේ මොකද්ද සුදු කියන්නේ? ඔබ සුදු කියන්නේ මොකද්ද කියලා දන්නේ නැද්ද? ඒ කළු නෙවෙයි. එතකොට මොකද්ද කළු කියන්නේ? ඔයා සුදු කියන්නේ මොකද්ද කියලා දන්නෙත් නැහැ. කළු කියන්නේ මොකද්ද කියලා දන්නෙත් නැහැ. ඔයා මොන ජාති මිනිහෙක්ද මන් දන්නේ. මම සුදු කළු දන්නේ නැහැ. මම උපතින්ම අන්ධයිනේ. කොහොමද මම සුදු මොකද්ද කළු මොකද්ද කියලා දැනගන්නේ? අනෙක් ළමයා වටපිට බැලුවා. ඔහු සුදු පාට තාරාවෙක් දැක්කා. ඌ අල්ලගෙන තම අන්ධ යාළුවා ළඟට ගෙනාවා. මෙන්න බලන්න, සුදු පාට මේ තාරාව වගේ. සුදු පාට මේ තාරාව වගේ. ඔහුට ඇස් පෙන් නැතුව ඔහු කොහොමද සුදු පාට මොන වගේද තාරාව මොන වගේද කියලා දැනගන්නේ? ඔහු තාරාව අතගාලා බලලා මෙහෙම කියනවා. ආ, මට දැන් තේරෙනවා සුදු පාට මොන වගේද කියලා. සුදු පාට හරිම සිනිඳුයි, හරිම සිනිඳුයි. හේයි, උඹ සිනිඳුයි කියලා හිතන්නේ මොකද්ද? සුදු පාටේ සිනිඳු කමේ තියෙන සම්බන්ධය මොකද්ද? උඹ කීවා සුදු පාට මේ තාරාව වගේ කියලා. මම ඌ අල්ලලා බැලුවා. මේ තාරාව හරිම සිනිඳුයි. දැන් ඔබ කියනවා සුදු පාට සිනිඳු නෑ කියලා. එහෙනම් මම කොහොමද සුදු පාට මොන වගේද කියලා දැනගන්නේ? අපෝ, ඔබ හරිම මොඩියෙක්. මම කිව්වා සුදු පාට මේ තාරාව වගේ කියලා. ඔබට ඒක තේරෙන්නේ නැද්ද? එහෙනම් ආයෙත් මට ඌව පරික්ෂා කරන්න දෙන්න. ඔහු නැවතත් තාරාව අතගාලා බැලුවා. හොටෙන් පටන්ගෙන මුළු ශරීරයම පිහාටු අග දක්වා පරික්ෂා කළා. හරි හරි, මට දැන් තේරෙනවා ඌ ඇදයි, සුදු පාට ඇදයි. ගැඹුරු දර්ශන ගැන කතා කරන බොහෝ පුද්ගලයින්ද මෙන්න මේ වගේ. ඔවුන් ඒ කිසිවක් අත්දැකලා නැහැ, අත්විඳලා නැහැ. ඊට හේතුව ඔවුන්ට ඒවා අත්දැකීම සඳහා අවශ්‍ය හැකියාව නැතිවීමයි. ඒ නිසා ඒ අයට සත්‍යය සෑම විටම ඇදයි. ඔවුන්ට මුළු ජීවිතේ පුරාම සත්‍යයේ පේන්නේ ඇදටමයි, ඇදටමයි. ඔවුන්ට සත්‍ය තේරුම් ගන්න බැහැ. සත්‍ය අත්දැකීම සඳහා ඇති මේ හැකියාව ඉතා වැදගත්. ඔබ කරන්න පටන් ගන්න තියෙන්නේ මේකයි. ඔබ සිල් රැකීම පමණක් කරනවා නම් ඊළඟ පියවර වන සමාධිය වර්ධනය කර ගැනීමට පියවරගෙන නැතිනම් ඔබට මේ විශේෂ කාර්යයට අවශ්‍ය කරන හැකියාව ලැබෙන්නේ නැහැ. ඔබ සමාධිය වර්ධනය කර ගැනීමට පටන්ගෙන තිබුණත් සමාධිය පුහුණු වීම කරන්නේ සිතෙන් මවාගත් දෙයක් හෝ වචන මැතිරීමක් හෝ සිතෙන් මවාගත් රූපයක් හෝ අරමුණු කරගෙන නම් ඒත් ඔබට මේ හැකියාව නොලැබෙන්න පුළුවන්. නමුත් මෙහිදී ඔබ පුහුණු වෙන්නේ සත්‍යතාවය සමගයි. ඔබේම නාම රූප ධර්මතාවයට සම්බන්ධ සත්‍යතාවය සමගයි. ඔබ පුහුණුව ආරම්භ කළේ නාස්පුඩු ප්‍රදේශයත් එහි දැනෙන සත්‍යතාවය වන හුස්මත් නිරීක්ෂණය කරමිනුයි. මේ සත්‍යතාවය ඔබ ඇත්තටම අත්විඳිනවා. හුස්ම ස්පර්ශ වීම ඔබ ඒකත් අත්විඳිනවා. දැන් තුන්වන දවසේ උඩුතල පාදක කරගත් නාස්පුඩු ප්‍රදේශයේ මේ කුඩා ශරීර කොටස තුළ සිදුවන ජීව රසායනික ප්‍රතික්‍රියාවන් නිසා මතුවන සංවේදනා දැනගැනීමට පටන් ගත්තා. ඔබ ඔබේ සිතේ වඩ වඩාත් ගැඹුරු මට්ටම් කරා ගමන් කරන්නේ මෙන්න මේ ආකාරයටයි. අවිඥානික සිත හෝ යටි සිත යනුවෙන් හඳුන්වනු ලබන සිතේ ගැඹුරුම පත්ල ඇත්ත වශයෙන්ම විඥාණයෙන් තොරව සීයෙන් තොරව පවතින්නේ නැහැ. යටි සිත දිවා රාත්‍රියේ සෑම විටම අවදියෙන් සීයෙන් ඉන්නේ. නිතරම මේ යටි සිත සීයෙන් ඉන්නේ ශාරීරික සංවේදනාවන් පිළිබඳවයි. ඔබ නාස්පුඩු ප්‍රදේශයේ මේ සංවේදනාවන් අත්විඳින්න පටන්ගෙන තිබෙනවා. මුළු ශරීරය පුරාම සංවේදනාවන් පවතිනවා. මුළු ශරීරය පුරාම කුමක් හෝ සිදුවෙනවා. කුමක් හෝ වෙනස්වීමක් සිදුවෙනවා. මේ වෙනස්වීම යම් යම් සංවේදනාවන් ලෙසින් ප්‍රකට වෙනවා, එළිදරව් වෙනවා. කුමක් හෝ වෙනස්වීමක් නිරන්තරයෙන්ම සිදුවෙමින් පවතිනවා. මේක අත්විඳිය හැක්කේ නිරීක්ෂණය කිරීමෙන් පමණයි. මේ දවස් තුන තිස්සේම ඔබ කරමින් සිටියේ නිරීක්ෂණය කිරීමයි. ඔබ ආරම්භ කිරීමක් කර තිබෙනවා. හෙට ඔබ සම්පූර්ණ සංවේදනා ක්ෂේත්‍රයම ගවේෂණය කරන්න පටන් ගන්නවා. එවිට ඔබට ශාරීරික සෑම තැනම කොමන හෝ සංවේදනාවක් දැනගන්න හැකි වේවි. ඔබ ධර්ම මාර්ගයේ ඉදිරියට ගමන් කරන්නේ මේ ආකාරයටයි. සිතේ මතුපිට මට්ටමේ සිට අතීතයේ රැස් කරගෙන ඇති සියලුම සංඛාර කෙලෙස් ගැඹුරින් මුල් බැසගෙන ඇති සිතේ ගැඹුරම මට්ටම දක්වා ඔබ යොමු වෙනවා. සිතේ මේ ගැඹුරම මට්ටමේ පවතින ස්වභාවය අනුවයි ඔබේ සිතේ හැසිරීම රටාව රඳා පවතින්නේ. සිතේ හැසිරීම රටාව වන්නේ ශරීර සංවේදනාවලට ප්‍රතිචාර දැක්වීමයි. ශරීරයේ ප්‍රියජනක සංවේදනාවක් දැනුණු වහාම සිත ලෝභයෙන් ඇලීමෙන් ප්‍රතිචාර දක්වනවා. අප්‍රියජනක සංවේදනාවක් දැනුණු වහාම සිත ද්වේෂයෙන් අමනාපයෙන් ප්‍රතිචාර දක්වනවා. ඔබ ඒ පිළිබඳව සිහියෙන් අවධානයෙන් සිටීමට පටන් ගන්නවා. සෑම තැනකම වෙනස් වීමක් සිදුවන බව චින්තාමය මට්ටමින් තේරුම් ගැනීම ඉතාම පහසුයි. සෑම දෙයක්ම අනිත්‍යයි. ඉපදෙන සෑම කෙනෙක්ම මරණයට පත්වෙනවා. නිෂ්පාදනය කරන සෑම දෙයක්ම කවර වේලාවකදී හෝ විනාශයට පත්වෙනවා. සෑම දෙයක්ම අනිත්‍යයි, අනිත්‍යයි, අනිත්‍යයි. නමුත් මේ චින්තාමය මට්ටමින් තේරුම් ගැනීමක් මේ අත්විඳීමට හැක්කේ ශරීර රාමු තුළින්ම පමණයි. ඇතුළත පිටත සෑම තැනකම පවතින්නේ ස්වභාව ධර්මයේ එකම නීතියයි. ඔබ පිටත දකින ස්වභාව ධර්මයේ නීතිය පිළිගත හැක්කේ, තේරුම් ගත හැක්කේ චින්තාමය මට්ටමින් පමණයි. නමුත් ශරීර රාමුව තුළ පවතින සත්‍යතාවය ක්‍රියාත්මක වන ස්වභාව ධර්මයේ නීතිය ඔබම අත්විඳිය යුතුයි. මේ අත්දැකීම භාවනාමය ප්‍රඥාවයි. ඍජු අත්දැකීම් තුළින් එය අවබෝධ කරගෙන ඒ ස්වභාව ධර්මයේ නීතියට අනුව භාවනාමය ප්‍රඥාවට අනුව ජීවත් විය යුතුයි. එසේ නැතුව චින්තාමය මට්ටමින් තේරුම් ගැනීමෙන් පමණක් පළක් වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේගේ කාලයේත් ඊට පෙරත් ඊට පසුත් මේ දේම ඉගැන්වූ ගුරුවරුන් හිටියා. නමුත් ඒ චින්තාමය මට්ටමින් පමණයි. භාවනාමය ප්‍රඥාව දියුණු කිරීමට පටන්ගත් අයගේ වගේ ජනතාවගේ සිත් ඒ මගින් ගැඹුරු මට්ටම කරා ගියේ නැහැ. උදාහරණයක් ලෙස ඔබේ ජීවිතයේ ඉතාම දුක්බර යමක් සිදුවන අයයි සිතමු. බෙහෙවින්ම තමාට කිට්ටු හෝ දැඩි ලෙංගතුකමින් සිටි කෙනෙක් මරණයට පත්වෙලා ඒ දේහය සුසාන භූමියට ගෙන ගොස් එක්කෝ ආදාහනය කරනවා, නැත්නම් භූමදාන කරනවා. මේ කටයුතු මෙසේ සිදුවන අතරතුරදී ඔබ බොහෝම ඉහලින් ඔබේ චින්තාමය ප්‍රඥාව මෙසේ දියුණු කරගන්නවා. හැම දෙයක්ම කොච්චර අනිත්‍යද? ඉපදුණු හැම කෙනෙක්ම මැරෙනවා. නොමැරී ඉන්න කිසිම කෙනෙක් නැහැ. කවදාහරි මමත් මරණයට පත්වෙනවා. මිනිස්සු මගේ ශරීරයත් ගෙනවිත් එක්කෝ වළදමයි, නැත්නම් ආදාහනය කරයි. ඇත්තටම මේ ලෝභයෙන් හා ද්වේෂයෙන් ඇති ඵලය කුමක්ද? අනිත් අය එක්ක රණ්ඩු සරුවල් කිරීමේ, නානා ප්‍රකාර දේවල් ගොඩගසා ගැනීමේ ඇති තේරුම කුමක්ද? අන්තිමේදී මේ ඔක්කොම අත්හැරලා යන්න වෙනවා. මගේ ශරීරයත් ගිනි ගොඩක දාලා පුච්චලා දාවි. කෙනෙකුට මේ ආකාරයෙන් ගැඹුරින් ප්‍රඥාවක් ඇති වෙනවා. ඒත් මේ කොපමණ කාලයකටද? කනත්තෙන් එළියට ආ ගමම්ම නැවතත් කලින් හිටියා වගේමයි. මම, මම, මගේ, මගේ ඒ පිස්සු එහෙමම තියෙනවා. ඒක කිසිම වෙනසක් සිදු වෙලා නැහැ. සිදු වුණේ චින්තාමය මට්ටමින් තේරුම් ගැනීමක් පමණයි. කෙනෙක් නොයෙකුත් ධර්මදේශනා ධර්ම සාකච්ඡාවලට ඇවිත් මෙසේ තේරුම් ගන්නවා. ඇත්තටම ධර්මදේශනාව හරිම හොඳයි. ඇලීම බොහොම නරක බව මට දැන් තේරෙනවා. එයින් බොහෝ දුක් ගෙන දෙනවා. ඇලීම් බැඳීම් වැඩි කරගන්නා තරමට මම තව තවත් මාව දුකට පත් කරගන්නවා. මේ මම, මේක මගේ ආදි වශයෙන් අල්ලා ගැනීම ලොකු දුකක්, අතිවිශාල දුකක්. ධර්මදේශනාව අවසන් වෙලා ශාලාවෙන් එළියට එනවා. ඔහු හදිසියෙම කලබල වෙනවා. කොහොම මගේ සපත්තු දෙක? කවුද ඒක ගත්තේ? මම ඒක කඩෙන් ගත්තේ අදමයි. අනේ මගේ සපත් ජෝඩුව. අපරාධේ. ඒකට මොකක්ද උනේ? මගේ 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 කියමින් අඬනවා. බණ ඇහුවට වෙනසක් සිදු වෙලා නැහැ. ඒක බුද්ධිමය තේරුම් ගැනීමක් පමණයි. ඉම් පමණක් සෑහෙන්නේ නැහැ. කෙනෙක් ධර්මය අත්විඳිය යුතුයි. තේරුම් ගැනීම පහසුයි, අත්විඳීම ඉතා පහසුයි. යම් යම් දේ චින්තාමය මට්ටමින් භක්තියෙන් පිළිගැනීම පහසුයි. නමුත් සත්‍යතාවේ අත්දැකීම ඉතාම අපහසුයි. ඊට හේතුව අත්විඳීමට තිබිය යුතු ඒ විශේෂිත හැකියාව ඔබට නැත්නම් ඔබට ඒ අත්විඳින්න බෑ. මෝහය ඒ තරමටම ඉතාම දැඩි. මුලාව ඊටාම දැඩි සම්මුති මට්ටමින් යමක් යම් ආකාරයකට පෙනෙනවා. නමුත් ඒ සත්‍ය මට්ටමින් ඊට හාත්පසින්ම වෙනස්. උදාහරණයක් ලෙස රාත්‍රී කාලයේ ඔබ නිින්දට යනවා. නිින්දට පෙර ඔබ ලාම්පුවක් හෝ ඉටිපන්දමක් දැල්වනවා. පසුදින උදේ ඔබ අවදි වී ලාම්පුවේ හෝ ඉටිපන්දමේ එළිය දකිනවා. ඔබ සිතා සිටින්නේ මේ ඒ ඉටිපන්දම් එළියමයි, ඒ ලාම්පු එළියමයි කියලා. මේ ඒ ඉටිපන්දම් එළියම වෙන්නේ කොහොමද? ඒ ලාම්පු එළියම වෙන්නේ කොහොමද? සෑම මොහොතේම ගිනිසිලුවක් ඇති වෙනවා, එය නැති වී යනවා. තවත් එකක් ඒ ස්ථානය ගැන නැති වී යනවා. ඉන්පසු තවත් එකක් ඒ ස්ථානය ගැන නැති වී යනවා. මේ ක්‍රියාවලියේ විරාමයක් නැවතීමක් නැහැ. මේක අඛණ්ඩව සිදුවෙනවා. නමුත් පවතින්නේ එකම දැල්ල, එකම ආලෝකයයි හැඟීමක් ඇති කරවනවා. ඒක ලොකු මායාවක්, රැවටීමක්. මම විදුලි බල්බයක ආලෝකයේ දෙසට දෙවරක් ඇඟිල්ල දික් කළා යැයි සිතන්න. එවිට කෙනෙක් සිතාගෙන ඉන්නේ මේ දෙවතාවයම පවතින්නේ එකම ආලෝකයේ බවයි. එකම ආලෝකය වෙන්නේ කොහොමද? ඒ එකම ආලෝකය නම් විදුලි බල මණ්ඩලය මාසයේ අවසානයේ විස්තර දක්වමින් මට බිලක් එවන්නේයි. ඔබ මෙපමණ ඒකක ප්‍රමාණයක් පරිභෝජනය කරලා මෙපමණ මුදලක් ගෙවන්න තිබෙනවා යනාදී වශයෙන් බිලක් එවන්නේ මොකටද? මොනව වෙනුවෙන්ද? මේ මගේ විදුලි බල්බය, මගේ විදුලි ස්විචය, ඒවා අයිති මටයි. මම මුදල් ගෙවන්න ඕනේ ඇයි? විදුලි බල මණ්ඩලය නිවැරදි. විදුලිය දිගින් දිගටම උත්පාදනය කරනවා. ඒ විදුලිය රැහැන් දිගේ ගෙනවිත් දීමෙන් පාරිභෝගිකයා විදුලිය වැය කරනවා. විශාල වේගයකින් අලුතින් විදුලි ධාරා පැමිණ නැති වී යනවා. පැමිණි ඒවා නැති වී යනවා. අලුතින් විදුලිය ඒ තැන ගන්නවා. පැරණි ඒවා පහ වී යනවා. ඒ ආකාරයෙන් විදුලිය දැවී යාම වේගයෙන් සිදුවෙනවා. වේගයේ අධික බව නිසාම ඒ එකම විදුලියයයි හැඟීමක් ඇති කරගන්නවා. තවත් උදාහරණයක්. ඔබ ගඟක් තරණය කරනවා. උදෑසන ඔබ ගඟ තරණය කරලා අනෙක් ඉවුරට යනවා. මුළු දවසේම ඔබ ඒ වැඩ කරලා සවසට බෝට්ටුවක නැගිලා ගඟේ මේ පැත්තට එනවා. ඔබ තරණය කළේ එකම ගඟ කියලා ඔබ හිතනවා. ඒ එකම ගඟ වෙන්නේ කොහොමද? ඒ වගේම ඔබ ගඟක ගිලී නානවා. ඔබ ගිලෙමින් නෑවේ එකම ගඟකයි කියන හැකියි. ඔබ එක පාරක් ගිලෙනවා, ඊළඟට උඩට මතුවෙනවා. දෙවෙනි පාරක් ගිලෙනවා, උඩට මතුවෙනවා. තුන්වෙනි වතාවටත් ගිලෙනවා, නැවත උඩට මතුවෙනවා. ඔබ හිතන්නේ එකම ගඟේ ගිලෙනවා කියලයි. ඒ එකම ගඟ වෙන්නේ කොහොමද? ගඟේ වතුර නිතරම ගලා යනවා. ඔබ මුලින් ගිලුණු වතුර දෙවෙනි වර ගිලෙන විට එතනින් ගලා ගිහින්, එතන තිබුණු වතුර බිඳුවක්වත් ඉතුරු වී නැතුව සියල්ලම පහළට ගිහින්, ඔබ දෙවෙනි වරට ගිලුනේ සම්පූර්ණයෙන්ම වෙනත් ගඟකයි. තුන්වෙනි වරට ගිලුනේ සම්පූර්ණයෙන්ම වෙනත් ගඟකයි. එකම ගඟ, එකම ආලෝකය. ඔබ මේ මායාවෙන් මිදෙන්නේ, ඉවත් වෙන්නේ කොහොමද? යම් යම් දේ ඔබේ ඉන්ද්‍රියන්ට ගෝචර වන පරාසය තුල පවතිනවා. උදාහරණයක් ලෙස ඔබට ඇස් තිබෙන නිසා යම් යම් දේ දැකිය හැකියි. මේකට සීමාවක් තියෙනවා. පහනේ දැල්ල ඇතිවෙනවා, නැතිවෙනවා, ඇතිවෙනවා, නැතිවෙනවා. ඔබ ඊට සැලකිලිමත්ව බැලුවොත් ඔබට ඒක දැක ගන්නට පුළුවන්. ඔව්, ඒක ඇතිවෙනවා, නැතිවෙනවා, ඇතිවෙනවා, නැතිවෙනවා. නමුත් විදුලියෙන් ලබන ආලෝකයේ ඇතිවීම නැතිවීම දැකගන්නේ කොහොමද? අධික වේගයකින් ඒකේ ඇතිවීම නැතිවීම සිදුවන නිසා ඇස්වලට පෙනෙන්නේ නැහැ. ගඟේ ගලා යාම සලකා බැලුවොත් ඔව්, ඒක ඇත්ත. වතුර ගලා යනවා. දෙවැනි ගිලීම වන්නේ අලුත් ගඟකයි. තුන් වැන්නත් අලුත් ගඟකයි. ඔබ ඉතා සැලකිලිමත්ව අවධාන යොමු කළොත් එය තේරුම් ගත හැකියි. එසේ තේරුම් ගත්තත් පළමුව කිමිදුණු පුද්ගලයා තවදුරටත් නැහැ. දෙවනුව කිමිදුනේ සම්පූර්ණයෙන්ම අලුත් පුද්ගලයෙක්. තුන්වෙනි වරට කිමිදුනේ සම්පූර්ණයෙන්ම අලුත් පුද්ගලයෙක්. යන මේ කරුණ තේරුම් ගන්න පුළුවන්ද? මේක තේරුම් ගන්නේ කොහොමද? ඒක අත්විඳීමට ඉන්ද්‍රිය හැකියාව ඔබට තිබිය යුතුයි. උදාහරණයක් ලෙස විපස්සනාව පුහුණු නොකළ කෙනෙක් හිතාගෙන ඉන්නේ දැන් මෙතන ඉන්නේ මීට පැය භාගයකට පමණ කලින් කතා කිරීම ආරම්භ කළ ගෝයෙන්කාම බවයි. මේ ඊයේ සිටි ගෝයෙන්කා. මීට අවුරුද්දට කලින් සිටි ගෝයෙන්කා. අවුරුදු 50කට කලින් සිටි ගෝයෙන්කාම බවයි. මේ ඉන්නේ ඒ එකම ගෝයෙන්කා වෙන්නේ කොහොමද? හැම මොහොතකම මේ ගෝයෙන්කා මිය යනවා. වෙනත් ගෝයෙන්කා කෙනෙක් උපදිනවා. හැම මොහොතකම මේ ගෝයෙන්කා මිය යනවා. වෙනත් ගෝයෙන්කා කෙනෙක් උපදිනවා. පරමාණු අංශු කොටස් වලින් රූප කලාප වලින් සකස් වූ මුළු භෞතික ව්‍යුහයම ඉතාමත් අධික වේගයකින් ඇතිවෙනවා නැතිවෙනවා ඇතිවෙනවා නැතිවෙනවා. මේක ඉතාමත් අධික වේගයකින් සිදුවෙනවා. මේ අධික වේගය මායාවක් මුලාවක් පටලැවිල්ලක් ඇති කරනවා. මේ හේතුවෙන් කෙනෙකුට නියම සත්‍යය තේරුම් ගන්න බෑ. සමස්ත භෞතික ලෝකයේ කිසිම දෙයක ඝන බවක් නැහැ. හැම දෙයකම පවතින්නේ ශක්ති ධාරා තරංග මාලා කම්පන පමණයි කියා නූතන විද්‍යාඥයන් එහෙම කියන නිසා හෝ සර්වඥ තත්ත්වයට පත් බුදුරජාණන් වහන්සේ විසින් මුළු විශ්වයේම කිසිම තැනක ඝන බවක් නැහැ, පවතින්නේ තරංග මාලා පමණයි කම්පන පමණයි යනුවෙන් වදාළ නිසා හෝ විද්‍යාඥයන් පිළිබඳවත් බුදුරජාණන් වහන්සේ පිළිබඳවත් පවතින විශ්වාසය නිසා හෝ මේ කරුණ ඔබට පිළිගන්න පුළුවන්. නමුත් මේ පිළිගැනීම දුකින් මිදීමට ප්‍රමාණවත් නැහැ. ඔබ සත්‍ය අත්විඳිය යුතුමයි. අවසාන අරමුණ වන පූර්ණ විමුක්තියට ළඟාවීම සඳහා සර්වඥන් වහන්සේ කළේ සෑම මොහොතකම සිදුවෙන්නා වූ නියම වෙනස් වීම තම අත්විඳීමෙන්ම අවබෝධ කර ගැනීමයි. සෑම කෙනෙක්ම කළ යුතු වන්නේත් මේකයි. සෑම මොහොතකම වෙනස් වෙනවා වෙනස් වෙනවා වෙනස් වෙනවා. ඉතා අධික වේගයකින් වෙනස් වෙනවා වෙනස් වෙනවා. දරුවෙක් ඉපදුන විට ඒ දරුවා ඉතා ලස්සන ඉතා සියුමැලි බව කෙනෙකුට පේනවා. අවුරුදු 10කට පසු ඒ දරුවා දකින විට විශාල වෙනසක් සිදු වී ඇති බව පේනවා. අවුරුදු 20ක් ගත වූ පසු ඔහු දකින විට විශාල වෙනසක්. අවුරුදු 30ක් 40ක් 60ක් 80ක් ගිය පසු ඇදහිය නොහැකි වෙනසක්. මේ එකම දරුවා මෙහෙම සිදුවුණේ කොහොමද? සෑම අවුරුදු 10ක් අවසානයේම ඔහු නින්දට ගිය පසු යම් සර්ව බලධාරී දෙවි කෙනෙක් මායා බලයකින් ඔහුගේ ශරීරය ස්පර්ශ කිරීම නිසා මෙහෙම වෙනස් වුණේ නැහැ. එහෙම දෙයක් කිසිසේත්ම සිදු වී නැහැ. සෑම මොහොතකම වෙනස් වෙනවා වෙනස් වෙනවා වෙනස් වෙනවා. දිරනවා දිරනවා. දිරා ජරාවට පත් වෙනවා ලොකු මහත් වෙනවා. දිරා ජරාවට පත් වෙනවා ලොකු මහත් වෙනවා. දිරා ජරාවට පත් වෙනවා. මේ ස්වභාව ධර්මයේ නීතියයි. කෙනෙක් මේ ස්වභාව ධර්මයේ නීතිය පරම සත්‍ය චින්තාමය මට්ටමින් හෝ භක්තියෙන් පිළිගැනීමෙන් පමණක් ප්‍රයෝජනයක් වෙන්නේ නැහැ. එය මානසික සතුටකට විනෝදාස්වාදයකට පමණක් සීමා වීමක්. එයින් නියම ප්‍රයෝජනයක් ලැබෙන්නේ නැහැ. නමුත් කෙනෙක් මේ සත්‍යය අත්විඳීම් මට්ටමින් අත්දැකීමට පටන් ගත් විට එයින් විශාල වෙනසක් ඔහු තුළ ඇති කරනවා. ඔබ දැන් කිරීමට පටන්ගෙන ඇත්තේ මේකයි. මේක ඉතාම කුඩා පියවරක් පමණයි. මේ මාර්ගය ඉතා දිගයි. මේ ශාරීරික ව්‍යුහය කියන්නේ මොකක්ද? මේ මානසික ව්‍යුහය කියන්නේ මොකක්ද? තමා තුළ ඉතාම ගැඹුරු මට්ටමේ කුමන ආකාරයේ අන්තර්ක්‍රියාකාරීත්වය සිදුවෙනවාද මේවා තීරුම් ගැනීම සඳහා ඔබේ ගැඹුරු අභ්‍යන්තරයේ ගවේෂණයක් කළ යුතුයි. බෝසතාණන් වහන්සේවත් පූර්ණ විමුක්තියට පත්කලේ මේ ගවේෂණයමයි. කොටස් වලට බෙදා කුඩා කොටස් වලට බෙදා දිගින් දිගටම ගැඹුරට නිරීක්ෂණය කරමින් ඝන රළු බව දියවි විසිරී යාම දකිමින් උන්වහන්සේ රූපය සම්බන්ධ පරම සත්‍ය කරාත් සිත හා සිතෙහි හටගන්නා ධර්මතා සම්බන්ධ පරම සත්‍ය කරාත් ළඟා වුණා. උන්වහන්සේ නාම රූප ක්ෂේත්‍රයේ ඉක්මවා ගොස් ඉන් ඔබෙහි පවතින අත්දැකීම අත්විඳුන් ලැබුවා. මේ රූපය කියන්නේ කුමක්ද? මේ රූපය කොටස් වලට බෙදා කුඩා කොටස් වලට බෙදා වෙන්කර දිගින් දිගටම නිරීක්ෂණය කරමින් ගැඹුරට විශ්ලේෂණය කරමින් උන්වහන්සේ මුළු ශරීරයම සෑදී ඇති ඉතාමත් කුඩා පරමාණු අංශු කොටස් පිළිබඳව අවබෝධ කරගෙන ඒවා කලාප යන නමින් හඳුන්වා වදාලා. කලාපයක් යනු ඒකකයක්, ද්‍රව්‍යමය ඒකකයක්. තවදුරටත් බෙදා වෙන් කළ නොහැකි ඉතාමත් කුඩා ද්‍රව්‍යම ඒකකයක්. එය උන්වහන්සේ නම් කළේ අට්ඨ කලාප යනුවෙනුයි. අට්ඨ කියන්නේ අටයි. මේ ඒකකය සෑදී ඇත්තේ දේවල් අටක් එකතු වීමෙනුයි. මේ දේවල් අට තවදුරටත් බෙදා වෙන් කළ නොහැකි අතර ඒවා සෑම විටම එකටම පවතිනවා. පඨවි, ආපෝ, තේජෝ, වායෝ යනුවේ මූලික ධාතුන් හතරක් තියෙනවා. මේවාට ආවේනික වූ ලක්ෂණ හතරක් තියෙනවා. මේවා එකට එකතු වූ විට අටක් බවට පත්වෙනවා. මේවායේ ගති ලක්ෂණ ඉතාම වැදගත් වන අතර ඒවා අත්විඳිය හැකියි. කෙනෙක් ඒ අවස්ථාවට ළඟා වූ විට පරමාර්ථ මට්ටමේදී සිතද අත්විඳීමට පහසු වෙනවා. මේ පරමාර්ථ මට්ටමේදී සිත පිළිබඳව සත්‍යතාවයයි. මේ පරමාර්ථ මට්ටමේදී සෑම චිත්ත චෛතසිකයක් පිළිබඳ සත්‍යතාවයයි. යනුවෙන් මේ පිළිබඳව ලැබූ අවබෝධය මගින් නාම රූප සංසිද්ධිය ධර්මතාවය කුමක්ද යන්න උන්වහන්සේ අවබෝධ කරගත්තා. ඉතාම ශීඝ්‍ර වේගයකින් ඇතිවන නැතිවන සියල්ලම තරංගමාලා, කම්පන තරංගමාලා, ශක්තිධාරා ශීඝ්‍ර වේගයකින් ඇතිවෙනවා නැතිවෙනවා, ඇතිවෙනවා නැතිවෙනවා, ඇතිවෙනවා නැතිවෙනවා. උන්වහන්සේ මෙසේ වදාලා, මම අසුරු ගසන කාලයක් තුළ හෝ ඇසිපිය හෙළන කාලයක් තුළ ඉතාම කුඩා රූප කලාප ට්‍රිලියන වාර ගණනක් ඇතිවෙනවා නැතිවෙනවා, ඇතිවෙනවා නැතිවෙනවා. එක්තරා බටහිර විද්‍යාඥයෙක්ද මේ නිගමනයටම පැමිණ තිබෙනවා. බර්ක්ලේ විශ්වවිද්‍යාලයේ එක් මහාචාර්යවරයෙක් පරමාණුව ක්‍රියා කරන ආකාරයේ හදාරමින් එය තේරුම් ගැනීමේ උත්සාහයකදී සිටියා. භෞතික ලෝකයේ ඝනත්වයක් ඇති දෙයක් නොමැති බවත්, සියල්ලම තරංගමාලා ශක්ති ධාරා පමණක් බවත් සතවර්ෂයකට පමණ පෙර බටහිර විද්‍යාඥයින්ට පැහැදිලි වී තිබුණා. ඉතාම කුඩා අංශුවත් එක තප්පරයකට කොපමණ වාර ගණනක් ඇති වී නැති වී යනවාද යන්න දැනගැනීමට මේ විද්‍යාඥයාට දැඩි ආසාවක් කුතුහලයක් ඇති වුණා. මේක සොයා ගැනීම සඳහා ඔහු බුබුලු කුටීරය නමින් හඳුන්වාගත් උපකරණයක් නිර්මාණය කළා. බුබුලක් මෙන් යම් අංශුවක් ඇතිවෙනවා නැතිවෙනවා, ඇතිවෙනවා නැතිවෙනවා, ඇතිවෙනවා නැතිවෙනවා. මේ බුබුලු කුටීරයේ ආධාරය ඇතිව ඔහු සොයාගෙන ප්‍රකාශ කළේ ඉතාම කුඩා පරමාණු අංශුවත් එක තත්පරයකදී 1.22ක වේගයකින් ඇති වී නැති වී යන බවයි. ලොව පහළ වූ ශ්‍රේෂ්ඨතම විද්‍යාඥයා වන බුදුරජාණන් වහන්සේ වදාළේ, අසුරු ගසන කාලයක් තුළ හෝ ඇසිපිය හෙළෙන කාලයක් තුළ ඉතාම කුඩා රූප කලාප ට්‍රිලියන වාර ගණනක් ඇති වෙන නැති වෙන බබයි. මේ දෙදෙනාම එකම නිගමනයකට පැමිණියත් මේ දෙදෙනා තුළ ඇත්තේ කොයි තරම් විශාල වෙනසක්ද? එක්සත් ජනපදයේ බර්ක්ලි විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයන් කීප දෙනෙක් ඉන්දියාවට පැමිණ භාවනා පාඨමාලාවන්ට සහභාගි වුණා. ඔවුන් මේ මහාචාර්යවරයා පිළිබඳව අසා තිබුණා. ඔහු ඉතාම ප්‍රසිද්ධ මහාචාර්යවරයෙක්. ඔහු මෑතකදී අභාව ප්‍රාප්ත වුණා. ඔහු නොබෙල් ත්‍යාගය දිනාගත් පුද්ගලයෙක්. නොබෙල් ත්‍යාගය එසේ මෙසේ කෙනෙකුට ලැබෙන්නේ නැහැ. මෙතෙක් කිසිවෙක් නොදත් ඉතාම වැදගත් සොයා ගැනීමක් කළ පුද්ගලයෙකුට පමණයි ඒ ත්‍යාගය ප්‍රදානය කරනු ලබන්නේ. ඒ නිසා මොහු ඉතා කීර්තිදර පුද්ගලයෙක් වුණා. සර්වඥන් වහන්සේ සොයාගනු ලැබූ දෙයම තම පරීක්ෂණයෙන් සොයාගනු ලැබූ මේ මහාචාර්යවරයා මුණ ගැසීමේ කුතුහලයෙන් මේ ශිෂ්‍යයන්ගෙන් කීප දෙනෙක් එහි ගියා. ඔහු ඉතා අසහනකාරීව දුකින් පෙළමින් සිටින බව ඔවුන්ට පෙනී ගියා. ඔහුට දුකෙන් නිදහස් වීමට නොහැකි වුණේ ඇයි? අසහනකාරී බවෙන් මිදිය නොහැකි වුණේ ඇයි? ඊට හේතුව භාවනාමය පඥා නොමැති වීමයි. මේ විද්‍යාඥයා මේ නිගමනයට පැමිණිය උපකරණයක් බුබුලු කුටීරයක් උපකාරයෙනුයි. ඔහුට මේ බුබුලු කුටීරය පිළිබඳ දැඩි විශ්වාසයක් තිබුණා. නමුත් සියලු දුකෙන් මිදුණු සර්වඥන් වහන්සේ කිසිම ආකාරයක උපකරණයක් භාවිතා කළේ නැහැ. උන්වහන්සේ භාවිතා කළේ තමන්ගේම සිත හා කය ඇසුරින් ලැබූ ඍජු අත්දැකීම් පමණයි. වෙනසට හේතුව ඒකයි. කෙනෙක් නාම සහ රූප සම්බන්ධ අන්තර් ක්‍රියාකාරිත්ව තේරුම් ගැනීම සඳහා තම ගැඹුරු අභ්‍යන්තරය කරා ගමන් කරන විට ඒ කරන්නේ තමන් තුළ පවතින කුතුහලයන් සංසිඳවා ගැනීමේ පටු අදහසකින් නෙවෙයි. මෙහිදී අරමුණ වන්නේ අවිද්‍යාවෙන් මිදීමයි. අවිද්‍යාව නිසා සිත තුළ නොකඩවාම කෙලෙස් ඇතිකරගන්නේ, නොකඩවාම අකුසල් උපදවාගන්නේ කෙසේ දැයි දැන ගැනීමයි. මේ අකුසල් රැස්කිරීම නිසා කෙනෙක් දුක්ගොන්නක් බවට පත්වෙනවා, දුකින් දුකටම පත්වෙනවා. සිතේ මේ හැසිරීම රටා වෙනස් කිරීම සඳහා කෙනෙක් තම ගැඹුරු අභ්‍යන්තරයට ගොස් සත්‍යතාවය අත්දැකිය යුතුයි. ඔහු අත්දැකීමට පටන් ගනු ලබන පළමුවෙනි සත්‍යතාව වන්නේ වෙනස් වීමේ සත්‍යතාවයයි. සෑම මොහොතකම වෙනස් වීමක් සිදු වෙනවා. සම්පූර්ණ නාම රූප ධර්මතාවය නිරන්තරයෙන්ම වෙනස් වෙනවා, වෙනස් වෙනවා, වෙනස් වෙනවා. මේ වෙනස් වීම අත්විඳ අත්දැකීම් මට්ටමින් අවබෝධ කරගන්නවා. සෑම දෙයක්ම වෙනස් වෙනවා, වෙනස් වෙනවා, වෙනස් වෙනවා. ඔබ නොකොඩවාම දිගින් දිගටම ශරීරය කොටස් වලට බෙදා, කුඩා කොටස් වලට බෙදා ගැඹුරට නිරීක්ෂණය කරගෙන යන විට ශරීරයේ ඝන රළු බව දියවි පහවී යනවා. එවිට ස්ථාවරව නොවෙනස්ව පවතින්නේ මෙන්න මේකයි, මේ කොටස ස්ථිරයි කියා ප්‍රකාශ කළ හැකි කිසිවක් මේ සමස්ත නාමස්කන්ධය තුල හෝ රූපස්කන්ධය තුල හෝ නොමැති බව ඔබ අත්දැකීමෙන් දැනගන්නවා. බලමු ස්ථාවරව නොවෙනස්ව පවතින යමක් තිබෙනවාදයි අත්විඳලා බලමුයි කියා ඔබ නොකඩවාම මෙලෙස ගවේෂණය කරනවා. භාවනාමය ප්‍රඥාවෙන් කරුණ ලබන්නේ මේකයි. අනිත්‍යය, වෙනස් වීම දැන් තමම අත්විඳිනවා. මේ අනිත්‍යතාවය පිළිබඳ අවබෝධය කෙනෙකුගේ බුද්ධිමය මට්ටමින් පිළිගැනීමක් නෙවෙයි, භක්තිය නිසා පිළිගැනීමක්ද නෙවෙයි, ඒක සත්‍ය මට්ටමින් අත්දැකීම් මට්ටමින් කරුණ ලබන පිළිගැනීමක්. වෙනස් වෙනවා, වෙනස් වෙනවා, වෙනස් වෙනවා. මුලින්ම ඔබ අත්විඳින්නේ ඉතා ඝන රළු පැහැදිලිව පෙනෙන සම්මුති සත්‍යයයි. මේ ශරීරය ඉතා ඝනයි, රළුයි. ඒ සෑදී ඇත්තේ ඇට, මස් යනාදී දේවලින්. ශරීරයේ මතුපිට දැනෙන සියලු දේම තදයි, ඝනයි, රළුයි. පීඩනය, බරගතිය, හිරිවැටීම, රස්නය, සීතල, කැක්කුම යනාදී හැම දේම ඝන රළු පීඩාකාරී ස්වභාවයන්. ඔබ නාස්පුඩු ප්‍රදේශය නිරීක්ෂණය කරමින් පටන් ගත්තේ කොහොමද? ඒ විදිහටම ඊළඟට ඔබ මුළු ශරීරය පුරාම දැනෙන දේවල් නිරීක්ෂණය කිරීමට පටන් ගන්නවා. ඔබ ඇතිදේ ඇති සැටියෙන්ම මම මගේ යන හැඟීමෙන් තොරව නිරීක්ෂණය කිරීමට උත්සාහ කරනවා. හැම වෙලාවෙම ඔබට එසේ නිරීක්ෂණය කිරීමට නොහැකි වෙන්න පුළුවන්. ඒ මට්ටමට එන්න ටිකක් කල් ගත වේවි. නමුත් ඔබ මේ ආකාරයට පුහුණු වෙන්න පටන් ගන්නවා. ආරම්භයේදී ඔබ දැනෙන දේ දැනෙන අවිරින්ම නිරීක්ෂණය කරන ස්වල්ප මොහොතක් හෝ ඔබට ලැබෙන්න පුළුවන්. දිගින් දිගටම දැනෙන දේ දැනෙන අවිරින්ම නිරීක්ෂණය කරගෙන යන විට සිත ක්‍රමක්‍රමයෙන් තියුණු බවට, සියුම් බවට පත්වන බව ඔබ දැනගන්නවා. සිත වඩ වඩා තියුණු වන විට, සියුම් වන විට, සංවේදී වන විට සිත වඩ වඩාත් සියුම් සත්‍යතාවයන් අත්විඳීමට පටන් ගන්නවා. ඔබ ඝන, රළු, දැඩි පීඩාකාරී ස්වභාවයන් තුළට සිත යොමු කර ඒවා විනිවිද දැකීමට පටන් ගන්නවා. එවිට ඔබ වඩ වඩාත් සියුම් වූ සත්‍යතාවය අත්විඳීමට පටන් ගන්නවා. සම්පූර්ණ නාමස්කන්ධය හා රූපස්කන්ධය ඇතිවෙන නැතිවෙන, ඇතිවෙන නැතිවෙන තරංගමාලා ශක්ති ධාරා මිස වෙන කිසිවක් නොවන බව අත්දැකීමට පටන් ගන්නාතුරු මෙලෙස පුහුණුව දිගටම කරගෙන යනවා. බුබුලු ඇතිවෙනවා නැතිවෙනවා, තරංගමාලා ඇතිවෙනවා නැතිවෙනවා, ඇතිවෙනවා නැතිවෙනවා, නිරන්තරයෙන් ගලා යන තරංගමාලා, නිරන්තරයෙන් ගලා යන ශක්ති ධාරා. එවිට ඔබ අනිත්‍ය පිළිබඳ සත්‍යතාවේ අත්දකිනවා. මේ චින්තාමය මට්ටමට සීමා වූ ක්‍රියාවක් නෙවෙයි. භක්ති බුද පූජා මට්ටමට සීමාව ක්‍රියාවකුත් නෙවෙයි. මේ සත්‍යතාව පිළිබඳව ලබන සැබෑ අත්දැකීමක්. ශරීර රාමුව තුළ ඔබ විසින් අත්විඳුන් ලබන්නේ නිරන්තරයෙන්ම ගලා යන තරංගමාලා සමූහයක්, නිරන්තරයෙන්ම ගලා යන ශක්ති ධාරා සමූහයක්. හැම මොහොතේම වෙනස් වෙනවා, වෙනස් වෙනවා, වෙනස් වෙනවා. එවිට කෙනෙකුගේ උමතුව නැති වී යනවා. මේ කුමක් පිළිබඳව ඇති උමතුවද? මේ කායික ව්‍යුහය කෙරෙහි ඇලීමේ උමතුව, මානසික ව්‍යුහය කෙරෙහි ඇලීමේ උමතුව හා සිත කය දෙකේම එකතුව කෙරෙහි ඇලීමේ උමතුවයි. කිසිම හරයක් නැති අස්ථිරතාවකාලික දෙයක් කෙරෙහි ලෝභයක් හෝ ද්වේෂයක් වර්ධනය කර ගැනීමේ අර්ථය කුමක්ද යන්න එවිට වැටහෙනවා. අනිත්‍ය සංඥාවෙන් උපේක්ෂා සහගතව, අනිත්‍ය සංඥාවෙන් උපේක්ෂා සහගතව නිරීක්ෂණය කරන්න කෙසේද යන්න මේ පුහුණුවෙන් කෙනෙක් ඉගෙන ගන්නවා. කෙනෙකුගේ පරණ පුරුදු රටාව උනේ ප්‍රතිචාර දැක්වීමයි. මේ නාම රූප ධර්මතාවයේ විසින්ම ප්‍රියජනක හෝ අප්‍රියජනක නොයෙකුත් සංවේදනා ශරීරයේ ජනිත කරනවා. ඒවා කෙරෙහි කෙනෙක් ලෝභයෙන් හෝ ද්වේෂයෙන් ප්‍රතිචාර දක්වනවා. එවිට කෙනෙකුගේ සිතේ සමබරතාවය නැති වී යනවා. බෙහෙවින් කැළඹීමට පත්වෙනවා. දැන් ප්‍රඥාවේ පළමුවෙනි කොටස වන අනිච්ච අත්දැකීම් මට්ටමින් වඩාත් පැහැදිලි වෙනවා. කෙනෙක් ප්‍රඥාවේ මේ කොටස අනිත්‍ය ලක්ෂණය සියල්ල වෙනස් වෙනවා යන අවබෝධය වර්ධනය කර ගැනීමත් සමගම ප්‍රඥාවේ තවත් කොටසක් වන දුක්ඛ ලක්ෂණය තේරුම් ගැනීමට පටන් ගන්නවා. මුලින්ම ඔබ පිළිබඳ සත්‍යතාවය නිරීක්ෂණය කිරීමට පුහුණු වීම ආරම්භ කළ විට ඔබ ඉතා තද ඝන රළු සත්‍යතාවයන් අත්විඳිනවා. සංවේදනාවන් ඉතාම පීඩාකාරී වෙනවා. බරගතිය, හිරිවැටුණු ගතිය, පීඩනය, ඇදෙන ගතිය, කැක්කුම් යනාදිය දැනෙනවා. පැහැදිලිව මේක දුකක්, දැඩි දුකක්. ඔබ ඒවාට කැමති නෑ. ඔබට ඒවායින් මිදීමට අවශ්‍යයි. ඒත් ඒවා පවතිනවා. ඒව කොයි තරම් කටකුණත් ඒවා නිරීක්ෂණය කිරීමට ඔබව පුහුණු කර තිබෙනවා. ඒවා කොයි තරම් දුක් සහිත වුණත් ඔබ ඒවා නිරීක්ෂණය කරනවා පමණයි. සමහර විට 7 වන දවසේ, 8 වන දවසේ, 9 වන දවසේ, නැත්නම් 10 වන දවසේ හෝ, එසේත් නැත්නම් සමහර විට පාඨමාලා දෙකකදී හෝ තුනකදී ශාරීරියේ සම්පූර්ණ ඝනත්වය දිය වී ගොස් ශාරීරිය පුරාම නිදහසේ ගලා යන ඉතාම සියුම් සංවේදනාවන් දැනෙන තත්වයකට යෝගින් ළඟා වෙනවා. මුළු ශාරීරිය පුරාම ශක්ති ධාරා ගලා යනවා. මේක ඉතාම ප්‍රියජනක බව දැනෙනවා. එවිට යෝගියෙක් මෙහෙම හිතන්න පුළුවන්. කදිමයි, හරිම අපූරුයි, දිව්‍ය සැපයක් වගේ. මේක හරිම සුවදායකයි. මම බලාපොරොත්තු වුණේ මේකයි. මම දැන් ඒ ඉලක්කයට ළඟා වෙලා මම ඒක ලබා ගත්තා. මෙසේ ඔබ ඒකට තද ඇලීමක් ඇති කරගන්නවා. මේ ස්වභාවයත් අනිත්‍යයි. වෙනස් වෙනවා යන්න ඔබ තේරුම් නොගෙන එහෙම හිතනවා. උදේවරුවේ මුළු ශරීරය පුරාම ශක්ති ධාරා ගලා යන අපූරු අත්දැකීමක් ඔබ ලැබුවා. හවස් වන විට මේවා වෙනස් වෙලා නැවතත් ඔබට කැක්කුම්, බරගතිය, හිරිවැටීම් ආදී ස්වභාවයන් මතුවෙලා එවිට ඔබ ගුරුතුමා හෝ සහායක ගුරුතුමා ළඟට ගිහින් කියනවා, උදේ මගේ භාවනාව හරිම හොඳයි. ඒත් දැන් ඒක කොහෙත්ම හොඳ නැහැ කියලා. සත්‍ය වශයෙන්ම අනිත්‍ය වූ දෙයකට ඔබ ඇල්මක් ඇති කරගත් නිසා දැන් ඔබ දුකටපත් වෙලා. අප්‍රියජනක සංවේදනා පමණක් නෙවෙයි, ප්‍රියජනක සංවේදනාත් දුක් සහිත බව, දුකක්ම බව දැන් ඔබට වඩාත් හොඳින් පැහැදිලි වෙනවා. ඊට හේතුව ඒවා කෙරෙහි සිතේ ඇලීමක් වර්ධනය කර ගැනීමයි. සෑම ඇලීමක් සමගම දුක හටගන්නවා. ඔබ ඇලීමක් ඇති කරගන්නා හැම දෙයක්ම අනිත්‍ය නිසා ඔබ දුකටපත් වෙනවාමයි. අනිත්‍ය ස්වභාවයෙන් යුක්ත යම් දෙයක් කවර වේලාවකදී හෝ වෙනස් වෙනවාමයි. දුක්ඛ යනු රිදීම්, කැක්කුම් ගණිතේ පමණක් නෙවෙයි, ප්‍රියජනක ශාරීරික සංවේදනාවන් දැනීම පවා දුකක් බව මෙසේ අවබෝධ වෙනවා. දුක්ඛ ලක්ෂණය වඩ වඩාත් මෙසේ පැහැදිලි වෙනවා. ඊළඟට ප්‍රඥාවේ 3 වන කොටස අනාත්ම ලක්ෂණය මෙසේ අවබෝධ වීමට පටන් ගන්නවා. ඒක වඩාත් හොඳින් පැහැදිලි වීමට පටන් ගන්නවා. මම කියා කෙනෙක් නැහැ. මගේ කියා දෙයක් නැහැ. ඔබ තුල මම කියා කෙනෙක් ඉන්නවා වගේ පේනවා. මගේ කියා යමක් තියෙනවා වගේ පේනවා. නමුත් ඔබ චින්තාමය මට්ටමින් නොව අත්දැකීම් මට්ටමින් තවදුරටත් ඉදිරියට ගමන් කරන විට මම කියා හඳුන්වාගන්නේ කාටද මොකකටද යන්න වඩා තොඳින් පැහැදිලි වෙනවා. ඔබ තුළ පවතින සම්පූර්ණ නාමක්ෂේත්‍රය, රූපක්ෂේත්‍රය සහ මේ දෙකේ එකතුව ඔබ ගවේෂණය කරනවා. එවිට ඔබට හමුවෙන්නේ වෙන කිසිවක් නොවෙයි තරංගමාලා, තරංගමාලා, බුබුලු, බුබුලු වල ඇතිවීම නැතිවීම, ඇතිවීම නැතිවීම පමණයි. දැන් එතකොට අර බුබුල මමද, මේ බුබුල මමද, කොයි බුබුලද මම? ඒ හැම බුබුලම ඇති වී නැති වී ගිහින්. කොයි තරංගයද මම? ඒ හැම තරංගයක්මත් ඇති වී නැති වී ගිහින්. එහෙමනම් මමත් ඇති වී නැති වී ගිහින්ද? කොහොම වුණත් සම්මුතියට අනුව එදිනෙදා ජීවිතයේදී යම් යම් දේ සඳහා අපිට මම, මගේ, ඔබ, ඔබේ යන වචන හඳුනා ගැනීම සඳහා භාවිතා කරන්න වෙනවා. නමුත් ඇත්තෙන්ම මම කියා කෙනෙක් නැති බවත්, මගේ කියා දෙයක් නැති බවත් වටහා ගන්නවා. අපිට මේ වචන භාවිතා කිරීමට සිදු වෙනවා. එහෙම නැතුව අපිට පුළුවන්ද කියන්න මේ බුබුලු රාශිය අර බුබුලු රාශියත් සමග කතා කරනවා කියලා? එහෙම කියන්න බෑ. මම, මගේ, ඔබ, ඔබේ, ඔහු, ඇය යන වචන අපිට භාවිතා කරන්න සිදු වෙනවා. මේ සම්මුති සත්‍යයයි, පෙනෙන්නට ඇති සත්‍යයයි. ඒක එහෙම වගේ පේනවා. නමුත් පරමාර්ථ සත්‍ය වන්නේ වෙන කිසිවක් නොව තරංගමාලා, ශක්ති ධාරා, කම්පනයන්, කම්පනයන්, බුබුලු රාශියක් පමණයි. ඇත්තටම මම හෝ මගේ කියා යමක් තියෙනවා නම් මට ඒක හිමිකර ගැනීමට, මට කැමති ආකාරයෙන් තියා ගැනීමට හැකියාව තිබිය යුතුයි. නමුත් මට අයිති කරගෙන නොයනස්ව තබා ගන්න පුළුවන් වෙන්නේ මොනවද? මට කැමති අයුරින් පවත්වා ගත හැකි වන්නේ මොනවද? කිසිම දෙයක් නැහැ. හැම දෙයකම කිසිම හරයක් නැහැ. ඇති දෙයක් නැහැ. මේ අනත්ත, අනත්ත, අනාත්ම ලක්ෂණයයි. අවුරුදු 40 පමණ කෙනෙක් කණ්ණාඩියෙන් මුහුණ බලන විට පැසුණු කෙස් ටිකක් දකිනවා. මගේ කොණ්ඩේ සුදු වෙන්න පටන් අරන්. අනේ මොකද කරන්නේ? ඔව් වහාම සාපුවකට ගොස් කොණ්ඩේ කළු කරන ඩයි වර්ගයක් මිලිදීගෙන ඒක පාවිච්චි කරනවා. මම තරුණයි, මම තරුණයි කෙනෙක් මෙසේ අන් අයව රවටනවා, තමන්වත් රවටා ගන්නවා. නමුත් ස්වභාව ධර්මයේ නීතිය, ධර්මය රවට්ටන්නේ කොහොමද? කෙනෙක්ගේ කොණ්ඩය පැහෙනවා, කෙනෙක් ජරාවටපත් වෙනවා, ජරාවටපත් වෙනවා, ජරාවටපත් වෙනවා, මරණයටපත් වෙනවා, මරණයටපත් වෙනවා. සෑම මොහොතේම ඔබ මැරෙනවා, සෑම මොහොතේම ඔබ මැරෙනවා, මැරෙනවා. ඔබගේ ශාරීරික වියව පිළිබඳ ඔබට පාලනයක් තිබුණා නම් මෙසේ කීමට පුළුවන්. නෑ, මම දිරන්නේ නෑ, මම ජරාවට පත්වෙන්නේ නෑ, මට මාව මෙලෙසම තබා ගැනීමට අවශ්‍ය නිසා මම එසේම සිටිය යුතුයි කියලා. නමුත් ඒක කළ නොහැකි. ඒ නිසා ඔබ අසරණයි. ඔබ අනිවාර්යයෙන්ම ජරාවට පත්වෙනවා, ජරාවට පත්වෙනවා, වයසට යනවා, වයසට යනවා. මේ සංසිද්ධිය තේරුම් නොගෙන කෙනෙක් බොහෝම සතුටින් ජීවත් වෙනවා. මේ උදාහරණයක්. කෙනෙකුගේ අවුරුදු 20 උපන්දිනයට සාදයක් පවත්වනවා, ලොකු උත්සවයක්. ඔබට සුබ උපන්දිනයක් වේවා, සුබ උපන්දිනයක් වේවා. මේ අසරණ මනුස්සයාට තේරෙන්නේ නැහැ තමන් අවුරුදු 20කින් මරණයට ලඟුණු බව. මේක සතුටක් වෙන්නේ කොහොමද? උපන්දිනයක් පැමිණෙන සෑම විටම ඔබ මම තවත් අවුරුද්දකින් මරණයට ලඟුණා යයි සිතමින් හැඳිය යුතු බව මින් අදහස් කරන්නේ නැහැ. එසේ නොකළ යුතුයි. ධර්මය ඔබට අඬන්න උගන්වන්නේ නැහැ. ඔබ ඒ වෙනුවට මේ අයුරින් සත්‍යතාවය වටහා ගන්නවා. මේක සත්‍යයක්. මගේ ජීවිතයේ මෙපමණ කාලයක් දැන් ගෙවි ගොස් තිබෙනවා. තව කොපමණ කාලයක් ඉතුරු වෙලා තියෙනවද කියා මම දන්නේ නැහැ. නමුත් ඉතුරු වී ඇති කාලය කොයිතරම් වුණත් මම එයින් උපරිම ප්‍රයෝජනය ලබා ගන්නවා. මටින් ලැබිය හැකි උපරිම ප්‍රයෝජනය, ලාභය මොකද්ද? මේ ප්‍රඥාවයි, ප්‍රඥාවයි. අනත්ත ධර්මතාවය පැහැදිලි වන විට, ඒ වගේම අනිච්ච, වෙනස් වෙනවා, වෙනස් වෙනවා කියන අනිත්‍ය ධර්මතාවය පැහැදිලි වන විට, ඒ වගේම දුක්ඛ ධර්මතාවය පැහැදිලි වන විට ඔබ ප්‍රඥාවේ ස්ථාවරව පිහිටනවා. පියවරෙන් පියවර ඔබ අවසන් අරමුණ කරා ගමන් කරනවා. එවිට එදිනෙදා ජීවිතයේදී ඔබ විවිධ පුද්ගලයන් සමග කටයුතු කිරීමේදී නොයෙකුත් අවස්ථාවන්ට මූුණ පෑමේදී ඔබේ ප්‍රඥාව ඒවා තුළින්ම ප්‍රකටවන බව ඔබ දැනගන්නවා. මේ දේවල් සම්මුති සත්‍යය බව ඔබ තේරුම් ගන්නවා. ලෝකයා සමග කටයුතු කිරීමේදී සම්මුති සත්‍යය පිළිබඳ අවබෝධයෙන් ක්‍රියා කළ යුතු බවත් තේරුම් ගන්නවා. ඔබ ප්‍රඥාවන්තයෙක් යැයි සිතාගෙන මේ බිත්තිය කම්පනය වන ශක්තිධාරා තරංගමාලා සමූහයක් පමණයි. මගේ කකුලත් තරංගමාලා පමණයි. මම ඒකට පයින් ගැහුවොත් මගේ කකුල බිත්තිය පසාරු කරගෙන යනවා කියලා ඔබට කියන්න බැහැ. ඒක සිදු නොවන දෙයක්. එහෙම කළොත් ඔබේ කකුල කඩා ගන්නවා. ඒ නිසා තේරුම් ගන්න, සම්මුති මට්ටමින් මේ කකුල ඝනයි, දැඩි, ඒක සත්‍යයක්. නමුත් පරමාර්ථ මට්ටමින් නම් කකුල කම්පන තරංගමාලා, කම්පණය වෙමින් පවතින තරංගමාලා රාශියක් පමණයි. මේ බිත්තියත් කම්පණය වන තරංගමාලා රාශියක් පමණයි. ඒ නිසා ඔබ ඒවා කෙරෙහි ඇලීමක් ඇති කරගන්නේ නැහැ. මෙසේ වන විට ඔබ ඝන රළු සත්‍යතාවයෙන් බැහැරවි, සම්මුති සත්‍යයෙන් බැහැරවි නිරීක්ෂණය කරන ක්‍රමය මෙහිදී ඉගෙන ගන්නවා. පැහැදිලිව පෙනෙන, දැනෙන ඝන රළු සම්මුති සත්‍යය පවතිනවා. ඒක ඇත්ත. නමුත් ඔබ ඒ ස්වභාවය කොටස් වලට බෙදා වෙන් කිරීමට, විච්ඡේදනය කිරීමට, විභේදනය කිරීමට, විශ්ලේෂණය කිරීමට පටන්ගෙන ඒ මගින් පරමාර්ථ සත්‍යය අත්දකිනවා. යම් පිරිමියෙකුට නිසි ප්‍රඥාව නොමැතිනම් ගැහැණියෙකුගේ ශාරීරියේ දෙස බලා හිතනවා හරිම ලස්සනයි, හරිම ලස්සනයි කියලා. එහෙම නැත්නම් ගැහැණියක් පිරිමියෙකුගේ ශාරීරියේ දෙස බලා හිතනවා හරිම ලස්සනයි, හරිම ලස්සනයි කියලා. ඔබ ධර්මයේ දියුණුවක් ලබන විට මෙලෙස තේරුම් ගන්න උත්සාහ කරනවා. මොකක්ද මේ මම ලස්සනයි, ලස්සනයි කියන එකේ තේරුම? මේ ශරීරය කොටස් වලට බෙදා, කුඩා කොටස් වලට බෙදා, ඉතා කුඩා කොටස් වලට බෙදා වෙන්කර මොකක්ද මේ ලස්සනයි කියලා හිතෙන්නේ? ලස්සන කෙස් වැටිය, ලා දුඹුරු හෝ තද දුඹුරු හෝ කළු කෙස් හෝ සිනිඳු කෙස් හෝ මොන විදිය හෝ කෙස් කලමකින් එක කෙස් ගහක් ගැලවුණා. මොන ලස්සනද ඒකේ තියෙන්නේ? ඒක වීසි කරලා දානවා. මේ උදාහරණයක්. එක් තරුණ කාන්තාවක් උදෑසන ආහාරය පිළියෙල කරමින් සිටින විට ඒ ආහාරයට වැටී තිබුණු ඇගේ කෙස් ගහක් ආහාර ගන්නා විට ඇගේ ස්වාමි පුරුෂයාට දකින්න ලැබුණා. එවිට ඔහු තරහින් මෙහෙම කෑ ගහනවා. බලන්න, මේ කෑමවල කෙස් ගහක්, ජරාව, ඔබ මගේ උදේ කෑම වේල අප්‍රිය කළා. එවිට ඔහුගේ බිරිඳ මෙහෙම කියනවා, ඇයි ඔබ ඔය කෙස් ගහ ජරාවක් කියලා කියන්නේ? ඊයේ මුළු හවස්වරුවේත් මුළු රෑමත් ලස්සන කොණ්ඩේ, හරිම ලස්සනයි කොණ්ඩේ කියමින් ඔබ වර්ණනා කළා. දැන් ඒ එක කෙස් ගහක් ඔබේ කෑමට වැටිලා. ඉතින් මොකටද කෑ ගහන්නේ? කෑම ටික කන්නේ නැතුව. ඒකේ ලස්සන තියෙන්නේ ශාරීරිය සමග එකට ඒකාබද්ධ වෙලා තියෙනතුරු පමණයි. ශරීරයෙන් වෙන් කරලා බැලූ ගමන් ඒ ලස්සන අතුරුදහන් වී නැති වී යනවා. අපි තව ටිකක් මේ ලස්සන ගැන බලමු. ලස්සන දත් ටික හරිම ලස්සනයි, හරිම ලස්සනයි. මුතු වැට වගේ, මුතු වැට පේලි දෙකක් වගේ. එක දතක් ගැලවි එළියට ආවා යැයි සිතමු. මුතු වැටියක් එළියට ඇහිල්ලා, ඉතාම වටිනා මුතු වැටියක්. ඔබ ඒක සේපුවේ හරි කොහේ හරි ප්‍රවේශම් කර තබා ගන්නවද? නෑ නෑ, ජරාට කෑලක් කියලා වීසි කරලා දානවා. බලන්න, ඒක ශරීරයෙන් වෙන්ුණු ගමන්, කොටසක් වශයෙන් බැලූ ගමන් ඒක ඇට කැබල්ලක් පමණයි. ඒකාබද්ධව තිබෙන විට ඒක මුතු ඇටයක්, වටිනා මුතු ඇටයක්. ඔබ හිස මුදුනේ සිට තවත් පහළට ගමන් කළොත් තව මොනවද ලස්සන? මේ බලන්න, මේ නියපොතු හරිම ලස්සනයි, හරිම ලස්සනයි. ඒවා හැම පාටට ගැළපෙන විදිහට, සාරියේ පාටට ගැළපෙන විදිහට ලස්සනට පාට කරලා. බොහොම ලස්සනයි, බොහොම ලස්සනයි. මේකත් කලින් විදියමයි. තරුණ කාන්තාවක් නියපොතු කපමින් සිටින විට ඉන් කැබලි කීපයක් ආහාරයට වැටිලා. ආහාර ගන්නා විට ඇගේ ස්වාමි පුරුෂයාට මේ කෑලි දකින්න ලැබිලා මෙහෙම කෑ ගහනවා. මේ මොනවද මේ කෑමවල තියෙන්නේ? ජරා නියපොතු. එවිට ඇය මෙහෙම කියනවා, ජරා නියපොතු කියලා කියන්නේ මොකද? ඔබම කියනවා නියපොතු ලස්සනයි කියලා. දැන් ඒ ලස්සන පාට ගාපු ලස්සන නියපොතු ඔබේ ආහාරත් එක්ක ඔයාගේ කෑමත් හුඟක් ලස්සනයි. මේ දෙක එකතු නාම දෙගුණයක් ලස්සනයි. ඒ නිසා කෑමට එකන්න. ලස්සන. ඇත්තටම මොකද්ද මේ ලස්සන? එක භාවනා යෝගියෙක් මෙහෙම මට කියනවා. ගෝයෙන්කජී, කරුණාකර මේවා ගැන ඔහොම කතා කරන්න එපා. බටහිර රටවල අපි ලස්සනයි කියලා කියන්නේ මොකක් දන්නවද? ඔබම කියන්න බලන්න. මොකද්ද ලස්සනයි කියන්නේ? බටහිර රටවල අපි ලස්සනයි කියන්නේ අංගලකින් 16 පංගුවක් පමණ හමට යටින් තියෙන ඉතාම දිලිසෙන සිනිඳු කොටසටයි. ලස්සන කියන්නේ ඒකයි. එහෙමද? එහෙනම් දැලි පීයක් අරගෙන හමෙන් ඉතාම ස්වල්පයක් සූරලා බලන්න. ඒක ලස්සනද කියලා? මොන ලස්සනක්ද ඒකේ තියෙන්නේ? අප්‍රසන්නයි, පිළිකුල් සහගතයි. ඊළඟට කල්පනා කරලා බලන්න, ශරීරයේ ඇතුළත ලස්සන යමක් තියෙනවද කියලා? එහෙම ලස්සන දෙයක් තියෙනවා නම් ඒවා මේ සුදුරෙන් හරි අර සිදුරෙන් හරි එළියට එන්න ඕනේ. ලස්සන දෙයක් එළියට එන්නේ ශරීරයේ මොන සිදුරෙන්ද? ඇත්තම ස්වභාව ධර්මය අපිට බොහොම කරුණාවන්තයි. මේ ශරීරයේ ඇතුලේ තියෙන දේ පිටතත් පිටත තියෙන දේ ඇතුලෙත් තිබුණා නම් අපේ තත්ත්වය කොහොම වේවිද? එහෙම වුණා නම් කාක්කං, උකුස්සං, ගිජුලේනියං බල්ලන් සමග සටන් කර කර ඉන්නයි වෙන්නේ. එහෙම වුණා නම් අපේ ජීවිතය ඉතාම බියජනක වීමට ඉඩ තිබුණා. ඉතින් ලස්සනයි ලස්සනයි කියන්නේ මොකක්ද? මින් අදහස් කරන්නේ ඔබ ලස්සන නැහැ, ඔබ කැතයි, ඔබ අප්‍රසන්නයි, ඔබ බුබුලු ගොඩක් කියලා අනෙක් අයව හෙලා දකින්න පිළිකුල් කරන්න නෙමෙයි. ධර්මය එහෙම උගන්වන්නේ නැහැ. ඔබ වගේම මමත් බුබුලු ගොඩක්. ධර්මය හෙලා දකින්න, ද්වේෂ කරන්න උගන්වන්නේ නැහැ. ඔබ ප්‍රඥාව දියුණු කර ගනිමින් වඩ වඩාත් ගැඹුරට ළඟාවන විට සිත වඩ වඩාත් පිරිසුදු බවට පත්වෙනවා. පිරිසුදු සිතක් මෛත්‍රියෙන්, අසීමිත මෛත්‍රියෙන් පිරිලා, කරුණාවෙන් අසීමිත කරුණාවෙන් පිරිලා, අනුන්ගේ දියුණුව ගැන සතුටු වෙන ගුණයෙන්, මුදිතාවෙන් අසීමිත මුදිතාවෙන් පිරිලා, සිත මධ්‍යස්ත ගුණයෙන්, උපේක්ෂාවෙන් අසීමිත උපේක්ෂාවෙන් පිරිලා, එවිට කෙනෙකුට ද්වේෂ කරන්න බෑ, වෛර කරන්න බෑ. කළ හැක්කේ අන් අයට මෛත්‍රිය පැතිරවීම, යහපත පැතීම, කරුණාව දැක්වීම පමණයි. අපිට සියලු දෙකෙන් මිදීමට මේ ධර්ම මාර්ගය අපිව යොමු කරනවා. එවිට අපි සියලුම කෙලෙස් දුරු කර අපටත් අන් අයටත් යහපතත් සිදුවන නියම විමුක්ත ජීවිතයක්, නිවුණු ජීවිතයක්, යහපත් ජීවිතයක් ගත කරනවා. මේ සඳහා හැම කෙනෙක්ම පුහුණු විය යුතුයි. පුහුණු වීම සඳහා ඔබ මේ පැමිණ සිටීම ඉතාමත් යහපත්. පසුගිය දවස් 3 ඔබව නියමාකාරයෙන් සූදානම් කිරීමක යෙදුණා. හෙට ඔබ ප්‍රඥා ක්ෂේත්‍රයට ඇතුල් වෙනවා, විපස්සනාව පටන් ගන්නවා. නමුත් මේක තේරුම් ගන්න, විපස්සනාව ආරම්භ කළ විටම ඔබ පරම සත්‍ය නිරීක්ෂණය කිරීමට පටන්ගත් විගසම පරමාණු අංශු රූප කලාප ට්‍රිලියන ගණනෙන් ඇතිවීම නැතිවීම ඔබට අත්විඳින්න අත්දකින්න බෑ. එහෙම අත්දකින්න හැකි වෙන එකක් නැහැ. එහෙම අත්දකින්න හැකි වෙයයි අපේක්ෂා කරන්නත් එපා. මුලින්ම ඔබට දැඩි වේදනා, හිරිවැටීම්, තෙරපුම්, බරගතිය වැනි දැනීම් දැනේවි. සෙමෙන් සෙමෙන් ඒවා සිඳී බිඳී පහවී යයි. ඉන්පසු ඔබට ශක්ති ධාරාවන් ගලා යනවා දැනේවි. නමුත් කිසිවක් බලාපොරොත්තු වෙන්න එපා. මොහොතින් මොහොත, මොහොතින් මොහොත සිදුවන දේ සිදුවන ආකාරයෙන් සිදුවීමට ඉඩ හරින්න. ඔබ සිදුවන දේ නිරීක්ෂණය කරන්න. ඒ ගැන සිහියෙන් සිටමින් ඒ සිදුවන දේ ඒ ආකාරයෙන්ම පිළිගන්න. ඔබ මොහොතින් මොහොත අත්විඳින අත්දකින සත්‍යතාවය ඒ අවිරින්ම පිළිගන්න. සිදුවන දේවල් එසේ සිදුවීමට ස්වභාව ධර්මයට ඉඩ හරින්න, ධර්මයට ඉඩ හරින්න. ඔබ කල යුත්තේ ඔබේ ශරීර රාමුව තුළ මේ මොහොතේ මතුවන ඕනෑම දෙයක් ඒ අවිරින්ම පිළිගැනීම පමණයි. සියලුම ආකාරයේ සිතින් සිතා ගැනීම්, මවා ගැනීම් වලින් තොරයි. වචන මැතිරීම් වලින් තොරයි. සිතින් රූප, දර්ශන මවා ගැනීම් වලින් තොරයි. ඔබේ නාම රූප හා සම්බන්ධ සත්‍යතාවය නිරීක්ෂණය කරනවා, ඒ අවිරින්ම පිළිගන්නවා පමණයි. මේ භාවනා ක්‍රමය අනිවාර්යයෙන්ම ඔබව අවසාන අරමුණ කරා රැගෙන යාමට ඔබට උදව් කරනවා. මේ කාලයෙන්, මේ ඉතා වටිනා කාලයෙන් උපරිම ප්‍රයෝජනය ලබා ගන්න. ඔබේ ජීවිතයෙන් දවස් 10 ඔබ මේ සඳහා කැප කර තිබෙනවා. ඔබ මේ දවස් 10 උපරිම ප්‍රතිඵල ලබා ගත යුතුයි. ඔබට උපරිම ප්‍රතිඵල ලැබෙනවාමයි. ඒ සඳහා කැපවීමෙන් උද්‍යෝගයෙන් පුහුණුවන්න, වීරියවන්තව පුහුණුවන්න. ඉවසීමෙන් අඛණ්ඩව, ඉවසීමෙන් දිගින් දිගටම පුහුණු වී, ඔබගේ සියලුම බන්ධනයන්ගෙන්, සියලුම දුක් දොම්නස්වලින් මිදී, ජීවිතයේ නියම සාමය, නියම සතුට, නියම සතුට හා සහජීවනය අත්විඳින්න ඔබ සියලු දෙනාටම හැකි වේවා.
Pavattu Savva Mangalam Pavattu Savva Mangalam Sarvamangalam.